نہیں صاحب، දෙදහස් විසිතුන වසරේ පළවෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණවන්ත වීරියවන්ත පින්නතුනේ අපි මුලින්ම අපේ සිත් සතන් සැහැල්ලු කරගෙන සංසුන් කරගෙන තැම්පත් කරගෙන සද්ධර්ම ශ්‍රවණයට භාවනාවට සූදානම් වෙන්න ඕන. මුලින්ම තමන්ගේ හිත සැහැල්ලු කරගන්න, නිදහස් කරගන්න. කිසිදු දෙයක් හිසේ දරාගෙන හිතේ දරාගෙන ඉන්නේ නැතුව තමන් ශරීරයේ සැහැල්ලු කළා වගේ සියලු බර බිමින් තබා මනසත් ඒ මෙන්ම සැහැල්ලු කරගන්න. තමන්ගේ හිත අල්ලගෙන තියෙන ස්වභාවයක් තමන්ට දැනෙනවා නම් යම් දෙයක් ඒ හැම දෙයක්ම හිතෙන් ලියා දමන්න. ශරීරයක කුණු රොඩු තිබුණොත් අපි ඒව අතින් පිස දමන්නාසේම මනසින් පිස දමන්න, දුරු කරන්න. සිතෙහි දරාගත් දේවල් හැම දෙයක්ම පිස දමමින් ඔබ ඉදිරියට ඇදෙන්න. අතහැරීමේ මාවත, මාවතේ නම කුමක්ද? අතහැරීමේ මාවත. අතහරිමින් ඉදිරියට ඇදෙන්න. කුමක්ද අතහරින්නේ? සංකල්ප, මතවාද, දෘෂ්ටි, දැඩි ගති, බැඳීම්, කැමති දේවල්, ගැටෙන අකමැති දේවල්, මේ සියල්ලක්ම අතහරිනවා. අතහරින්නේ නැති දෙයක් කියලා දෙයක් නැහැ. සියල්ලක්ම අතහැරිමින් මේ අතහැරීමේ මාවතේ ඉදිරියට ඇදෙන්න. බලන්න ඔබ එක තැනක යමක් අල්ලගෙන නතර වෙලා ඉන්නවද, රැඳිලා ඉන්නවද, ඉදිරියට ඇදෙනවද කියලා බලන්න. අතහැරීමේ මාවතේ පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්න, රැඳී නොසිටින්න. ඔබේ ඉදිරි පියවරක් කියලා කියන්නේ පින්නතුනි, ඔබ මේ මොහොතේ අල්ලාගෙන සිටින යම් වේදනාවක් අතහැරියනවා. ඒ ඔබේ පියවරක් ඉදිරියට යෑමක්. යම් තණ්හාවක්, යම් ආශාවක්, යම් බලාපොරොත්තුවක් අතහැර දැමුවා නම් ඒ ඔබ ඉදිරියට ඇදීමක්. යම් පිළිකුලක්, යම් අප්‍රසාදයක්, යම් අකමැත්තක්, යම් ඉරිසියාවක් ඔබ අතහැර දැමුවද එයින් අදහස් වෙන්නේ ඔබ ඉදිරියට ඇදීමක්. එසේ නැතුව ඔබ හුදෙක් මනස දිහා පමණක් බලාගෙන එක තැනට වී නොසිටින්න, ඉදිරියට අතහැරමින් ඇදෙන්න ගමන් කරන්න. අතහැරීම කියන එක තදින් අල්ලා නොගන්න. එය ඉතාම මෘදුව හා සැහැල්ලුවෙන් භාවනාවට එකතු කරගන්න. එය හරියට රිය පදවීමක් වාගේ. ඔබ දන්නවා රියදුරු ආසනය තුළ සියල්ල පරිහරණය කරන්න යම් සැහැල්ලුවකින්. ඒ වගේ ඔබ භාවනාවත් හොඳ අවබෝධයකින් සැහැල්ලුවකින් පාවිච්චියට ගත යුතුයි. ඔබ මේ කියන වැරදි ඔබ ළඟ තියෙනවා නම් ඉක්මනින් ඔබ ඒවා හදාගන්න, සැහැල්ලු කරන්න, නිවැරදි වෙන්න. යමකින් ඔබ පීඩා විඳින්නේ නම් ඒ ඔබ යමක් තුල තෙරපීම නිසා මානසික තත්ත්වයක් ඝන කර ගැනීම නිසා තමයි ඔබ පීඩා විඳින්නේ. එය සැහැල්ලු කරන්න, නිදහස් කරන්න සම්පූර්ණයෙන්ම මුදා හරින්න. ඔබේ අවධානයට පත්විය යුත්තේ ඔබ මේ මොහොතේ පීඩා විඳින මානසික ස්වરૂපය. ඔබ යම් ඝනගතියකට, යම් පීඩාවකට, යම් දැනෙන ස්වභාවයක සිටිනම් ඒ අතහැරීමේ මාවතේදී අතහැරීමට කාරණයක් හැටියට සලකා එය අත්හරින්න පුරුදු වෙන්න. යමං අත්හරින්නේ පින්නතුණේ පළමුවෙන්ම තමන් එය තේරුම් ගැනීම, ඉන්පසුව ක්‍රමානුකූලව එය තදින්ගත් ස්වභාවය ලිහිල් කිරීම තුළින්. එහෙමයි අතහැරීම. අපි අතින් අතහරින්න යමක් ඒ විදිහටම තමයි මනසෙන් අතහැරීම. ප්‍රතික්ෂේපයක් හෝ තව තව අරමුණු වලට පාත්‍ර වීමක් හෝ ඇලීමක් ගැටීමක් හෝ බවට පත් කර නොගෙන සැහැල්ලු වීම, නිදහස් වීම මුල් කරගෙන තමන් ඒ දේවල් බුරුල් කරනවා, ලිහිල් කරනවා, සැහැල්ලු කරනවා, නිදහස් වෙනවා, සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. අපි සියල්ල අල්ලගෙන ඉන්නේ අපේ විඥාණයෙන්, අපේ සිතවිල්ලකින් පමණයි. එසේ නැතුව කිසිදු ඇලීමක්, බැඳීමක්, ගැටීමක් කියලා වෙන දෙයක් නැහැ. සමහර පින්නතුන් කුමන හෝ සංඥාවක් තුල දැඩි වෙමින්, දැඩි කරගත් ස්වභාවයකින් ඉන්න බව පේනවා. ඒතෝ ඒ දැඩි ස්වභාවය සෑම විටම ලිහිල් කරමින් අපේ මාවත අතහැරීමේ මාවත, ඒ මාවතේ ලිහිල් කරමින් අතහරිමින් ඉදිරියට ගමන් කරමු. කිසිදු දෙයක කෙරෙහි දැඩි බවක් ඇති කර නොගන්න. මක්නිසාද? එය විඥානය සංඥාව බවට පත් වෙන නිසා. කුමන හෝ දෙයක් දැඩි කොට ගන්නේද එයටයි උපාදාන යන නම භාවිතා වෙන්නේ. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්, ඒක නරක දෙයක් වෙන්න පුළුවන්, ඒක මධ්‍යස්ථ දෙයක් වෙන්න පුළුවන්. ඒ කුමන ආකාරයකින් ගත්තත් ඒව සංස්කාරික නිදහසකට උපකාර වෙන්නේ නැහැ. සංසාරේ සැරිසැරීමටයි උපකාරක වෙන්නේ. අතහැරීම යනු තවත් ක්‍රියාවලියක් නොව ක්‍රියාවලියෙන් නිදහස් වීමමයි අතහැරීම යනු. එය හොඳින් තේරුම් අරගෙන තමා තුළ ප්‍රායෝගික කරගන්න. අතහැරීම යනු ක්‍රියාවලියක් නොවේ. ක්‍රියාවලියෙන් නිදහස් වීමමයි අතහැරීම. හොඳින් වටහා ගන්න, තේරුම් ගන්න, තමා තුළ අනුගත කරගන්න ඒ ධර්ම වාක්‍ය. සිතිවිලි වලට වඩා ඔබගේ ගැඹුරු මනසේ ඇලීම් ගැටීම් පිළිබඳව, උපාදානයන් පිළිබඳව අවධානය යොමු කරගෙන ඒවා අත්හැරගන්න. සිතිවිලි ගැන වැඩි කරදර වීමක් නොවන්න. සිතිවිලි පැමිණෙනවා, එයා නික්ම යනවා. පැමිණෙනවා, ඒව නික්ම යනවා. ඒවයි ස්වභාවය, එයයි කියලා කල්පනා කරගන්න. එහෙම කල්පනා කරගෙන තමගේ ගැඹුරු සිතෙහි පවතින විවිධ උපාදාන ශක්තියින් දුරු කරමින් ඉදිරියට ඇදෙන්න. සිටි විලි ගැන වැඩි කරදර වීමක් කර නොගන්න. හේවාට පැමිණ පිටව කැමති විදියක සැරිසරල යන්නට ඉඩ හරින්න. සියල්ලට ආසා නොකිරීම ඔබ ළඟ තිබේ නම් ඒ ඔක්කොටම කලින් අතහරින්න. ඔබ සියල්ලට කලින් එය අතහරින්න. කිසිවකට ආසා නැති බවක් තිබේ නම් ඒ සියල්ලට කලින් අතහරින්න. එයත් උපාදාන ශක්තිය. ආසා කරන ස්වභාවයක් තිබේ නම් දෙවනුව එයද අතහැර දමන්න. එයද උපාදාන ශක්තිය. පුණ්‍යාභි සංඛාරා, පුණ්‍යාභි සංඛාරා, ආනිඤ්ඤාභි සංඛාරා, සබ්බේ සංඛාරා දුක්ඛා, දුක් අතහරිමින් අතහැරීමේ මාවතේ ගමන් කරන්න. හිතක් මධ්‍යස්ථ කරන්න දන්න එකම සත්වයා මේ දියුණු ඥානයක් සහිත මේ මානව සත්වයා, මේ මනුස්ස වර්ගයා. මේ මානව මනුස්ස වර්ගයාට ලැබුණු අවකාශය දුර්ලභ දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ සලකන්නේ. ඔබ අචින්තියව වාසය කරන්න. එවිට ඔබ විශ්වගාමී වෙනවා, ලෝකෝත්තර බවට පත් වෙනවා. ලෝකවලින් නිදහස් වුණාම ලෝකෝත්තර වෙනවා. එය විශ්වගාමී කියන වචනයෙන්ද හඳුන්වනවා. අනන්ත ජින අන්තයකට නොවැටී සිටින්න, සියලු අන්තවලින් නිදහස් වන්න, එවිට ඔබත් සියලු අන්තයන්ගෙන් නිදහස් වූ බැවින් අනන්ත ජින කියන ගුණය ඔබේ හදමඩල තුළ, ඔබේ ඥානය තුළ ඔබට දල්වා ගන්න අවස්ථාව ලැබෙනවා, පුබුදුවා ගන්න අවස්ථාව ලැබෙනවා. අනන්ත ජින දැනුමේ විදියට නොවේ, දැනෙන විදියට. තමන් කිසිදු අන්තයක වාසය නොකරන බව තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒක දැනුම නොවේ, දැනෙන ස්වභාවය. ලෝකයේ තිබෙන දේවල් අප ප්‍රසාදනය කළත් අප්‍රසාදනය කළත් ඒවා කිසිවක් අප කැමැති පරිදි පවතින්නේ නැත. ඒවා අනුගමනය කරන්නේ ලෝක ස්වභාවයයි. එබැවින් අපි මහන්සි විය යුතු නැත. ලෝක ස්වභාවය සමග ජීවත් වීමට හැඬ ගැසෙමු. එහෙම කතා කරගන්න තමන්ගේ මනසත් සමග. ඇස් පියාගෙන සිටියද ඇස් අරගෙන සිටියාද යන්න පිළිබඳව නොවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබේ මනසේ පැවැත්ම ධර්මානුකූල කරගන්නවද කියන දේ පමණයි. එනිසා ධර්මානුකූල කරගන්න මනසේ පැවැත්ම. ඔබ දැහැමි කෙනෙක්ද? දැහැමි යනු වචනයෙන් අදහස් වන්නේ දමනය කරගත් කියන එකයි. දමනය කරගත් කෙනෙක්ද? ඔබ ඔබේ සිත දමනය කරගත් කෙනෙක්ද? සිතෙහි සේවකයෙක්ද? තණ්හා දාසයෙක්ද? කිසිවකට ආසා නොකිරීම තරම් තණ්හාවක් මා ලොව දකින්නේ නැත. එය බරපතල ලෝකයේ තියෙන තණ්හාවක්. කිසිවකට ආසා නොකිරීම. ඒ රෝගයක්. ඒ මනුෂ්‍යයාගේ මානව සංවේදීතා බිඳ දමන්නක්. කිසිවකට ආසා නොකරන මිනිස්සු තමන්ගේ ජීවිතේ ලස්සනට හැඩගස්ස ගන්නේ නැහැ. අපි අගේ යන්නේ ධර්මයට ආසා කරන, ධර්මයට කැමති පිරිස. එනිසා ආසාව යන හොඳ දේට යෙදූ කල හොඳ ප්‍රතිඵලද, නරක දේට යෙදූ කල නරක ප්‍රතිඵලද ඇත් වෙනවා. කිසිවකට ආසා නැති මනුස්සයෙක් කියන්නේ එලව මෙලව දෙකම විනාශ කරගත්ත මිනිසෙක් වෙනවා. නිසා අපේ රටේ ගොඩක් වෙලාවට ඉන්නේ කිසිවකට ආසා නැති අය. ඔවුන් දහමටත් නැහැ, කොහටවත් නැහැ. නිසා ඔබ දහමට ආස කරන්න, ධර්මයේ රස විඳින්න. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති යනුවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරා. මේ ධර්මයෙන් තියෙනවා පින්නතර රසයක්, ඒක සොයාගන්න. ධර්මයේ තියෙනවා ධාර්මික ගුණයක්, ඒක සොයාගන්න. දෑත දෑස පියාගෙන යම් ක්‍රියාවකට බැස නොගන්න, එයයි භාවනාව. මේ හොඳින් විමසා තේරුම් අරගෙන ප්‍රායෝගිකකරණය කරන්න. දෑස පියා යම් ක්‍රියාවකට බැස නොගන්න, මනසින් එක එක ක්‍රියාවන් තියෙනවනේ හදාගත්තේ, ඒවට බැස ගැනීමකින් තොරවන්න ඕන, වැස ගැනීමකින් තොරවන්න, එයයි භාවනාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවිතා ධම්මා නොවේ අභාවිතා ධම්මා. ලෝකෙ නිදහස් වෙනවා, ලෝකෙ භාවිතා කරන්නේ. සම්පූර්ණයෙන්ම නිදහස්. අරමුණු වලින්, සංකල්ප වලින්, සංඥාවන් වලින්, වේදනාවන් වලින්, ඒ සිතුවිලිත් එක්ක සම්බන්ධ කර නොගන්න. සිතුවිලි කියන්නේ වෙනම දෙයක්, සිත කියන්නේ වෙනම දෙයක්. ඒක හොඳින්ම තේරුම් ගන්න. සිතුවිලි කියන්නේ ඒක මොළෙහි ක්‍රියාකාරීත්වයක, ඒක නතර කරන්න එපා. ඒවා එදිනෙදා පැවැත්මට අවශ්‍ය කරන පොඩි පොඩි සංඥා, එලාම්ස් වදිනවා ඒවයි. ඒකත් එක්ක වැඩි සටනක් කරන්න යන්න එපා. මෘදු වන්න, අනතිමානී හෙවත් මමත්වයෙන් තොරවන්න. කිසිදු මානයක් තමාළඟ තබාගන්නට එපා. නියතමානී වෙන්නත් එපා. ඒකත් මානයක්. නියතමානී බව කියලා භාවිතා කරන්නේ මානයක්. නියතමානීක මාන්නයක්. ඒ වචනේ අර්ථය වෙන දෙයක් වුවත් සමාජය භාවිතා කරන විදිහේදී එය මාන්නයක්. නියතමානී බව මාන්නයක්. ඔබ අධිමානී කෙනෙක්ද නිහතමානී කෙනෙක්ද නොවන්න. ඔබේ මාවත අතහැරීමේ මාවතයි. අතහැරීමේ මාවත යනු සිතෙහි හටගත්ත සිත් ස්වභාවයන් අතහැරීමක්. බාහිර ලෝකයේ අතහැරීමක් ගැන නොවේ මේ කතා කරන්නේ. ආධ්‍යාත්මික සිත් ස්වභාවය අතහැරීමක්. කුමන හෝ දෙයක් තදින් බැඳුණු ස්වභාවයක් පවතී නම් ඒ උපාදානයක්. හොඳයි, සාදු. ඔබ මෙතෙක් වේලා යම් ක්‍රියාවලියකද යෙදී සිටියේ. හොඳට කල්පනා කරලා තමන් කරපු දේත් එක්ක තමන් පැවතුණු දේත් එක්ක සම්බන්ධ කරලා හොඳට ඒකට උත්තරයක් හදාගන්න බලන්න. ඔබ මෙතෙක් වෙලා භාවනාව කියලා යම් ක්‍රියාවලියකදී සිටියාද? ඔබ කුමක් කරමින්ද සිටියේ? අපි උත්තරයක් ගමු බලන්න. කුමක් කරමින්ද සිටියේ? ඔව් කියන්න. අනිත් උදවියත් උත්තරයක් දෙන්න බලන්න. මාන්තයත් කොහොමද? යම් ක්‍රියාවලියක යෙදී සිටලා තියෙන ඔබතුමිය ක්‍රියාවලියකින් තොරව සිටින්න බලවා. ડોક્ટર ක්‍රියාවලියක් කරේනේ. ඒ පැවතුණු తত্ত্বය කොයි වගේද? එහෙමයි. තමන්ගේ ඇත්තටම පැවතිච්ච ස්වභාවය ප්‍රකාශ කරන්න. ඒකයි වැදගත්. අනිත් කෙනා වගේ වෙන්න ඕනේ නැහැ තමන්. තමන් වෙනම ස්වરૂපයක් වෙන්න පුළුවන්. ඊටපස්සේ මහත්මයා එහෙම කොහොමද? ආ අපේ මහාචාර්යතුමිය ඒක තමයි ධර්මයේ කියන්නේ හරීම ගැඹීර දෙයක්. ධර්මයේ කියන්නේ හරීම ගැඹීර දෙයක්. ඒ ධර්මයේ කියන ඒ කාරණය හරියට තේරුම් ගැනීම, ඒක ජීවිතයට අනුගත කර ගැනීම හරිම අමාරු කාර්යයක්. ඒ නිසා මෙහි තේරුම් ගැනීමට කොටසක් තියෙනවා. ඒ තේරුම් ගන්නේ නැතුව අපිට මේ ගමනේ යන්න බෑ. තේරෙන්නේ? තේරුම් ගන්න ඕන. අපි සාමාන්‍ය දන්න කාරණයක් නේද? හරියට ලිපිනේ දන්නේ නැත්නම්, හරියට ලොකේෂන් දන්නේ නැත්නම් අපිට යන්න බෑ ඒ ගමන සාර්ථකව. ඒ වගේ ඉස්සෙල්ලම තේරුම් ගත යුතු කොටසක් තියෙනවා ධර්මයේ. ඒ කොටස තේරුම් අරගත්තොත් පමණයි අපිට යන්න තියෙන්නේ. ඒ නිසා මුලින්ම අපි සම්මුතියෙන් නිවන් දකින්න ඕන. සම්මුති නිවන. ඒ නිවන පරමාර්ථයට හරව ගන්න ඕන පරමාර්ථ නිවන. ඊළඟට ඒක වඩන්න ඕන සමාධි නිවන. ඊට පස්සේ පහන නිවන. සියල්ලගේම නිදහස් වූ නිවන. නිරෝධ නිවන පහන නිවන බවට පත් වෙනවා ඊළඟට. ඉතින් අර ඒ වගේ පියවර ගානක් තියෙන්න ඕන. අපි ඉස්සෙල්ලම නිවන කියන්නේ කුමක්ද කියන අදහසක් එන්න ඕන. පින්නතර මේ නිවන කියන්නේ මෙන්න මෙයයි කියලා මට අදහසක් ආවා මගේ වයස අවුරුදු 16 දී. ඒ නිකම්ම ඉඳලා මගේ බලයකින් ආව එකක් දෙයක් නෙමෙයි. මම අතිපූජනීය සජින් මහානිකායේ නිර්මාතෘන් වහන්සේ වෙන අග්ගමහා පණ්ඩිත රේණුකානි චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පොත් කියෙව්වා මං අවුරුදු 16 දී. ඒ කියවද්දි 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 තමයි තේරුනේ මං ගැනම මම පරේක්ෂණයේ යෙදෙනකොට අපි මේ මොකද්ද රඟපෑමක් කරන්නේ. මම වෙනම දුක් විඳිනවා. මම ලෝකෙට එකක් පෙන්නනවා. දැන් මගේ යාළුවෝ එනකම් මම මේ මෙතෙන්ට වෙලා මේ ක්‍රීඩාංගණේ ඉන්නවා. යාළුවෝ ආපුවාම මගේ තියෙන මයින්ඩ් එකේ තියෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම මම වෙනස් කරලා ටක් ගාලා hina මූණක් දාලා හායි කොහමද කියලා අතට අත තියලා කොහොමද හර කතා කොහොමද මෙයාට කොහොමද අරයට මෙහෙම වුණා මේට මෙහෙම වුණා අරයට මෙහෙම මේ වීලුවක් කරමු මොනවා හරි කතා කරමු. ඉතින් බලන්න මගේ ස්වභාවය මම ටක් ගාලා වෙනස් කරගෙන මම එතන රඟපානවා. ඔහුත් එහෙමයි මාත් එහෙමයි. ඔහු මාව දැක්කන් ඔහුගේ සැබෑ ස්වභාවය නැති කරගත්තා. මම ඔහුව දැක්කහම මගේ සැබෑ ස්වභාවය නැතුව මම මේක තමයි ලෝකේ හැමෝම කරන්නේ. මේක නෙවෙයිද කරන්නේ? මේක කරන්නේ මං විතරක් කරපු එකක් නෙවෙයි, මේක තමයි කරන්නේ. කුමක්ද බරක් ඇදගෙන යන බවක්, උසුලාගෙන යන බවක් තේරුණා. නිරායාසයේ සිටින්න ඇත්නම්, නිරායාසයේ පවතින්න ඇත්නම් මොන තරන් ජීවිතයේ සහනයක්ද කියල මට හිතනවා. මං අන්නේ නිරායාසය කියා දෙන තැනක් තියෙනවද කියල තමයි පින්නතුනේ පැවිදි වෙලා ආරණ්‍යයක් ආරණ්‍යයක් ධ්‍යාන ගිහිල්ල මම හෙව්වේ. එහෙමනම් මං හොයන දෙයක් තිබුණ නැත්තම් මං දෙන බට්ටිකක් පළඳල කුටියකට වෙලා නාකි වෙනවා. ආරණ්‍යගත හාමුදුරු කෙනෙක් වගේ ප්‍රශ්නයක් නෑ නිලද පමණින් සතුටු වෙලා පින්ඩ පාතයට ගිය ආවා, කුටි අමදව ගත්ත දවස කිව්වා. එහෙම ජීවිතයක් වැඩක් නෑ පෙන්නතුනි. ඒක ආධ්‍යාත්මික නිදහසක්, ඒ භෞතික තත්ත්වයක් නොවේ. ඒ භෞතික දේවල් ඊළඟට තිබුණත් එකයි නැතත් එකයි. එයාට නැති තැනත් ඉන්න පුළුවන්, තියෙන තැනත් ඉන්න පුළුවන්. තිබුණත් වැඩි නෑ, නැති වුණත් වැඩි නෑ. ඇයි යා උහුලගෙන නෑනේ මොකක්වත්? උහුලගෙන ඉන්නව නම් තමයි නැති එකේ දුකක් තියෙනවා, තියෙන එකේ දුකක් තියෙනවා. ඒ මනසට තියෙන එකේ දුකකුත් නෑ, නැති එකේ දුකකුත් නෑ. ඇයි නැත්තේ? ඒක එහෙම වෙන්න ඕන නේද? නිරායාසය නම් ඒක එහෙම වෙන්න ඕන නේද? නැති එකේ කම්පණය තියෙනවා නම්, තියෙන එකේ උහුලගෙන ඒකේ දුක තියෙනවා නම් ඒක නෙවෙයි. මම මගේ දිහා බලන සමහර අය කියන්නේ මේ 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 සාහනස මේ කොහොම මේ ගොඩ ගහගෙන කොහොම ඔළුවේ ඉන්නවද කියලා. මම ඔළුවේ ගොඩ ගහගෙන නෑ. ඔස්ට්‍රේලියාවේ ඉඳලා මාත්‍ය කියලා කියන කොහොමද හම්දුනේ මේ පන්සල නඩත්තු කරන්නේ? අපි ඔස්ට්‍රේලියාවේ පන්සල නඩත්තු කරන්න සමිති 10ක් විතර දාලා පුදුම අමාරුවෙන් නඩත්තුවක් කරගෙන යන්නේ කිව්වා. මං කොහොමද දන්නේ නැහැ මේක නඩත්තු වෙනවද නැද්ද කියලා. ඔබ කිසිම දෙයකට ආස නැති කෙනෙක්ද? දැන් අපේ ගම්වල ඉන්නවා ගොඩාක් ඉන්නවා, අපේ සීයලා අංකල්ලා ගොඩාක් ඉන්න. ඇහුවම කොල්ල මං ආස නැහැනේ, කිසි දෙයකට මං ආස නැහැ. දරුවන්ට ආසත් නැහැ, ගෑණිට ආසත් නැහැ, දේපලවලට ආසත් නැහැ, හවස් වෙනකොට ඇඳන් යන සරමට ආසත් නැහැ. ඒකත් මග දාලා යන්නේ. හොඳටම බීල බුදුගුණ සින්දුවක් තමයි කියන්නේ සුගත ලෝනා සම්බුද්ධ රාජා. ඒ සින්දුව කියන පළවෙනි ඔරිජිනල් මිනිස්සයත් ගංජා බීලා කියන්නේ. ඊට පස්සේ කියන කට්ටියත් හොඳට කසිප්පු බීලා තමයි ඕක කියන්නේ. එයාගේ සින්දු නේද වැඩිකුර ඩොප්කාරයෝ කියන්නේ? එයාගේ සින්දු තමයි කියන්නේ. පන්සල් වල එහෙම දානවා, මං කියනවා දාන්න එපා ගංජා කාරයාගේ සින්දු කියලා. නෙගටිව් වචන ගොඩක් තියෙන නිසා ඒක මම එහෙම කියන්නේ. එයා ප්‍රායෝගික කෙනෙක් නෙමෙයි, එයා බුදුදහම දන්නෙත් නැහැ. එයා සොරයට ලැබි වෙලා ගායනා කරා. සමහර අයට ඒක හරි වටිනකමක් තියෙනවා. දාර්ශනික වශයෙන් මට නම් කිසිම වටිනකමක් නැහැ. ඒවා ඩෝක්කාරයන්ගේ සින්දු බවට පත් වෙනවා. ඒ නිසා කිසිදු දෙයකට ආසා නොකරන කෙනෙක් වන්න එපා. ධර්මයට නිවනට ආස කරන්න, ධර්මය අහන්න ආස කරන්න, ධර්මය රස විඳින්න ආස කරන්න. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. එක එක රසවල් තියෙනවා. දරුවෝ ලැබීම නිසා මව්පියන්ට තියෙන රසයක් සතුටක් තියෙනවා ඒ දරු සෙනෙහස නිසා. බිරිඳක් ලැබීම නිසා මහත්මයෙකුට තියෙන සතුටක් තියෙනවා. ස්වාමියෙක් ලැබීම නිසා බිරිඳකට තියෙන සතුටක් තියෙනවා. ඒක ඉතින් කාලයක් යනකොට දුකක් වෙනවා. ඒක වෙනවා. ඒ හැමදේම එහෙම තමයි. දරුවෝ වුණත් එහෙමයි. කාලයක් සතුටක් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ අපිව දාලා යනකොට දුකයි. ඒගොල්ලන්ගේ ජීවිතවලට අපිට අම්මලා තාත්තලාත් එක්කම මේ ගෙවල් අස්සේ ඉන්න බෑ කියලා ඒගොල්ලෝ පියාඹල යනකොට දුකයි. ඒ හැම දෙයකටම වඩා මේ ධර්ම රසය උතුම් කියලා කවුද මේ කියන්නේ? රස දන්නේ නැති අයද? සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති කියලා මේ කියන්නේ රස දන්නේ නැති අයද? හැම රසයක්ම විඳපු උත්තමයන් වහන්සේ. පැවිදි භූමියට එන්න ඕන බුදුහාමුදුරුවෝ වගේ. එතකොට සාර්ථකයි. බුදුහාමුදුරුවෝ ආදර්ශයට අනුගමනය කරනවා නම් අපේ ඉන්න ළමයි ද අවුරුදු 16 වෙනකොට කසාද බඳින්න ඕන. ඇයිද බුදුහාමුදුරුවෝ 16 වෙනකන් කසාද බඳලා තියෙන්නේ? ඉතින් ඇත්ත කාලේ ඒක තමයි. ඒ කාලේ තමයි මේ යෞවන ඒක වටින කාලේ. මේ 35 පන් වැඩක් තියෙනවා කසාද බඳලා. ආදරය ප්‍රේමය උපදින කාලේ මේක තියෙන්න ඕන. ඉතින් මේ යෝධ වෙනා කියලා කසාද බඳිනකොට වැඩන්න. එනිසා ඒ බෞද්ධ සංස්කෘතික පොතක් හදනවා නම් අපි ඉල්ලන්න ඕන අපේ 19 අනුවට 16 වෙනකොට විවාහ වෙන්න. 16 වෙනකොට උපාධියක් අරගෙන එළියට එන්න ඕන රස්සාවක් කරන මට්ටමට. එවිට බලන්න බොහෝ කාලයක් හොඳට ජීවිතය පිළිබඳව තේරුම් අරගෙන සියල්ල තේරුම් අරගෙන ආධ්‍යාත්මය සොයන අපේ හාමුදුරන් වහන්සේලා ආධ්‍යාත්මය සොයන නොයන්නේ මන්ද? ගිහි ජීවිතය ගැන කුතුහලයක් තියෙන්නේ. ගොඩාක් හාමුදුරුවෝ පොඩි කාලෙන් මහල වෙච්ච අය හිතන්නේ ගිහියන්ගේ කලිසන් සූට් අස්සේ ගොඩාක් සැප ඇති කියලා. පොඩි හාමුදුරුවෝ හිතන්නේ එළියේ බයිසිකල් පැදගෙන යන මොටෝ සයිකල් පැදගෙන යන කොල්ලෝ ගොඩාක් නිදහසේ හා සතුටින් ඉන්නවා කියලා. අපි හිර වෙලා ඉන්නවා කියලා හිතන්නේ. ඇත්තට ඒක තේරෙන්නේ නැනේ නේ? අපිට ඒක තේරෙනවා. අපි දන්නවා. ඒකයි ඔය විශ්වවිද්‍යාලයේ හාමුදුරුවරු පුළුවන් තරම් කොල්ලෝ වගේ ඉන්න බලන්නේ ඒකයි. කට් එක කපලා, කළු බෑග් එක එල්ලගෙන, ඒ වගේ සපත්තු දෙකක් දාලා මේ විදිහට ඉන්න උත්සාහ කරන්නේ ඒකයි. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ ගොඩක් සතුටෙන් ඉන්නවා කියලා. සිවුරු ඇරලා ගියමු හාමුදුරු කෙනෙක් හිටියා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුට් වෙලා එයා පස්සේ ප්‍රශ්නයක් කළා. එයා කොහොම හරි සිවුරු ඇරලා ගිහිල්ලා පොලක රෙදි වෙළඳාමේ යෙදී සිටියා. ඒ පොලට ඇතුල් වෙන තැනම රෙදි වෙළඳාමේ යෙදී සිටියා. මං අහුවා දැන් හොඳයිද සැපයිද කියලා. ආ හොඳයි හොඳයි, දැන් මේ කැලි කීපයක් මම බිස්නස් කරා, දැන් මම බියර් එකකුත් බිව්වා ගෙනල්ලා. කොහොමද එයාගේ සතුට? එයා හිතන සතුට, එයා හිතන ජයග්‍රහණ, එයාට අත්දැකීම් නෑ, එයාට තේරෙන්නේ නෑ. එයා හිතුවා එච්චර අධ්‍යාපනය ලැබලත් මේ ගිහි ජීවිතයේ ඇඳුම අස්සේ ලොකු සතුටක් ඇති කියලා. මං ඉතින් පොඩ්ඩ වගේ ඉඳලා අවුරුදු 11-12 මහණ වුණා තමයි. ඉඳලා පොඩි කාලයක් ඉඳලා පැනලා ආයෙ එළියට. පැනලා ඇත්තටම මම ගියේ අත්දැකීම් ලබන්න. මට ආස හිතෙනවා නම් ඒ හැම දෙයක්ම මම රස්සාවල් ඒවම ඒවා ඔක්කොම කරලා බලන්න ඕන. යාළුවෝත් එක්ක ක්‍රිකට් ගාන්න, බයිසිකල් පදින්න, ඔය හැම දෙයක්ම කරන්න, පෝල ගාන, නටන්න, කියන්න, විනෝද ගමන් යන්න හදාගන්න. එතකොට තේරෙනවා මේ කලිසන් සූට් අස්සේ කිසි දෙයක් නැහැ කියලා ඔන්න තේරුම් ගන්න මට ලැබෙනවා අවුරුදු 18 අවසාන 19 වගේ වෙනකම්ම ලැබෙනවා අවස්ථාවක් ලැබෙනවා අවුරුදු 6-7ක. ඇත්තට තේරලාන්නේ තියෙන්නේ නේද? මම පැවිද්දේ පැවිදි සපයක් දන්නෝ, ගිහියාගේ ගිහි සපයක් දන්නෝ. ඔයාට පැවිදි සපයක් දන්නේ නැහැ. ඒක නිසා තමයි බුරුම රටවල්, තායිලන්ත රටවල් මාස 6ක්වත් මහාන වෙන්න ඕන, අවුරුදු 3ක් මහාන වෙන්න ඕන. නැත්නම් ඒක තේරෙන්නේ නැහනේ. අවුරුදු 3ක් මහාන වෙනවා ඒ අය. එහෙම නැත්නම් කඩින් කඩ හරි ඒ අවුරුදු 3ක් සම්පූර්ණ කරගන්න ඕන. කොහොමද ලංකාවෙත් ඒ වැඩේ තිබුණා නම් ඉතාම හොඳයි. හැබැයි පැවිදි වෙලා හරියට පැවිදි ධර්මයේ තියෙන නීති රීතිත්වලට අනුව භාවනාවන් එක්ක ප්‍රගුණ කරමින් ඒ මාස 4-5ක් ගත කරනවා නම් ඒක ජීවිතේට මේ 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 රටේ ලොකු වැරද්දක්. මහාන වුණොත් මහාන වුණාමයි කියලා හිතන එක වැරදි. ඒක මහාන කමේ මහාන දිගට ඉන්න මහාන අයත් ඉන්න පුළුවන්. එහෙම නැතුව දවසක් සිල් සමාදන් වෙලා ඉන්නවා වගේ මාසයක් මහාන වෙලා ඉඳලා අයින් වෙලා යන්නත් පුළුවන්. දැන් විදේශික හාමුදුරුවෝ ඉන්න ලංකාවට එනවා, නායක ස්වාමීන් වහන්සේ මහාන කම ඉල්ල ගන්නවා. එයා ඉන්නේ ලංකාවේ මාස 2යි. ඒ දෙකේම මහාන වෙලා පින්නපාතේ අපිත් එක ගිහිල්ලා දානේ වළඳලා ආයිත් හාමුදුරන සිවුරු ටික බාර දීලා කලිසම් සූට් ඇඳගෙන එයාපෝට් එකකින් එයා යනවා ගිහියෙක් හැටියට රට. හොඳ නැද්ද? හොඳයි. ඉතින් එක්කෙනෙක් කොහොම මහාන වුණා? මහාන වුණාට පස්සේ මිනිස්සයාට එච්චර ඔළුවට ගිහිල්ලා තිබුණේ නැහැ මහාන දම් පිළිබඳව. දවසක් අපි ඔය බියගම් පැත්තේ පාරක යනකොට මේ හාමුදුරු බෝක්කුවක් උඩ වාඩි වෙලා සිගරට් එකක් බිබී ඉන්නවා. කට්ටිය ඌ ගාල බලා බලා යනවා, මේ කවුද මේ හාමුදුරු කියලා. එයා කකුලක් පිට කකුලක් දාලා වාඩි වෙලා හොඳට බීලා මිනිහට වැරද්දක් කියලා තේරෙන්නේ නැනේ. අර පොඩි ළමයා වගේ තමයි. එයාට ඒ එහෙම එකක් කිරීම වරදක්ය, මෙතන වාඩි වීම වරදක්ය, මේ ඒක මුකුත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි එයා එක්කන් ගිහලා වෙනම උපදේශන දීලා බොහොම අමාරුයින් තමයි. ඇන්දාවට ගිහලා කඩේට අරන් ගිහලා මොනවා හරි කනවා. බෝකුඩ වාඩිලා. ඉතින් ඒ එයා වරදක් නෙමෙයි. අර එච්චර ඔළුවට ගියේ නැහැ මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් පින්නතුනේ නිවන් දකින්න අවස්ථාව අපිට දැන් ලැබිලා තියෙනවා. මේ ධර්මයේ දකින්නේ පින්නතුන ජීවිතේ අන්ත පීඩා ලැබපු අය. පටාචාර නිවන් දැක්කේ අන්ත පීඩා ලැබපු නිසා. මොනවද පීඩා? ගෑණියෙක් විසින් ලබන්නා වූ තියෙන සියලුම පීඩාවන් ලබලා එය තනි වුණා. සහෝදරයොත් නැහැ, මව්පියොත් නැහැ, දූ දරුවොත් නැහැ, තමන්ගේ ස්වාමියත් නැහැ, ඉන්න පැලග්ගයක්වත් නැහැ. ඊට වඩා අසරණකමක් තියෙනවද ලෝකේ? මොනම අසරණකමක් නැහැ. එහෙනම් අන්ත පීඩණයකට දුකකට පත් වෙන අයම තමයි මේ නිවන් මඟ සොයා යන්නේ. ඔය ඇත්ත ගොඩාක් සැපයෙන් ඉන්නවනම් ඒ නිවන වැටෙන්නේ නැහැ පින්නතුනේ. මොකද අත්තිසුඛය තියෙනවනේ. එතකොට මනස කියනවා ඇයි අපි නිවන් දකින්නේ? අපිට ඉතින් ප්‍රශ්න නැහැනේ. මටත් තිබුණ මහාන වෙලා පන්සල් වල යාන වාහන තියෙනවා, ලොකු පන්සල් ආරණ තියෙනවා, බෙහෙත් ටික සමිති සමාගම් වලින් ඕනම වෙලාවක අපිට දෙනවා, ඊයෑමට බස් කුලිය දෙනවා, අවශ්‍ය නම් සමහර අවස්ථාවල වාහන දෙනවා. ඉතින් අපිට දුක නැහැ කියලා හිතන්න තිබ්බනේ. ඒත් අපි එහෙම හිතුවේ නැහැ. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක නැති කරන්න බෑ මේ පහසුකම් වලට. අපි අන්නේ දුකෙන් නිදහස් වීමට අනාගත දුක්, වර්තමාන දුක් නැති කරන්න පමණක් නෙමේ සමහර උදවිය කටයුතු කරන්නේ, මේ වර්තමාන දුක් පමණක් නැති කරන්න. අපි පින්නතුනේ සිද්ධ කරේ අනාගත දුක් පවා නැති කළා. අනාගත දුක් තමයි ඔය ලෙඩ වෙයි කියන බය, ජරාවට පත් වෙයි කියන බය, මරණයට පත් වෙයි කියන බය තියෙනවා. මං කොළඹ විපස්සනාවේ වැඩ ඉන්න කාලේදී විනිසුරුවරයෙක් ඉන්නවා, අග විනිසුරුවරයෙක්. එයා එනෝ නිරන්තරයෙන් පන්සලට ඇවිල්ලා ගිහුවා, සායනාංශ මං කිසි දෙයකට බය නැහැ කිව්වා. මට සල්ලිත් තියෙනවා, බලයක් තියෙනවා, නිලයක් තියෙනවා, ආරක්ෂාවක් තියෙනවා, ඕන දෙයක් තියෙනවා කිව්වා. ඒ වුණාට සාහිණාද මම පුදුම බයයි ලෙඩ වෙනවට කිව්වා. මං හරි බයයි එක තැන් වෙයි කියලා බයයි කිව්වා. ඒකෙන් මට බේරෙන්න ක්‍රමයක් කියන්න. ඒක නතර කරන්න බෑනේ. කිසි කෙනෙකුට නතර කරන්න බෑ. නීති දාලත් බෑ, මුදල් වේදම් කළත් බෑ. අන්නේ 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 වගේ කාට කාට හරි එහෙම බයවල තියෙනවා පින්නතුනේ. රජ්ජුරුවන්ට පවා එහෙම බය ඇති වෙනවා. දැන් පින්නතුන් පින්නතුන්ගේ මනස දිහා බලන්න. ඉතින් පින්නතුන්ට මේ සසරින් ගැලවෙන්න උවමනාවක් තියෙනවද? තාමත් සසර භක්ෂණය කරන්න, තාමත් මේ ලෞකික ලෝකේ භක්ෂණය කරන්නම තමන්ට සිත් තියෙනවද? මේ පංචස්කන්ධේ දිරා යෑම, මේ පංචස්කන්ධේ බිඳී යාම කොයි වෙලාවෙ කොතනක සිද්ධ වෙනවද කියන්න බෑ. මේක පෙන පිටක් වගේනේ. පින්නතුනේ මේ අපේ ජීවිත කියන්නේ හරි අස්ථීර දෙයක් කියලා කියන්නේ පඩියක් ලිස්සුවොත් ඇති. මං දන්න අම්මලා ඉන්නවා, පුතා නමයට කෝල් කරනවා කිව්වා. අම්මා බාත්රූම් එකේ රෙදි සෝද සෝද හිටියා. නමයට කෝල් එක ආවා. අම්මට ඉතින් රෙදි හොද හිටියා කියලා අමතකයිනේ. දිව්වා, දුවලා ගැව්වා බ්‍රේක් එක ෆෝන් එක ළඟ. කෙලින්ම ඉතින් සබන් පිටින් සබන් පිටින් ඉන්නකොටම වෙස්සල ගියා, වැටුණා සදාකාලික එක තැන. දැන් ඔබට අපිට වෙන්න බැරිද? සිය කල්පනාව එමේ ගියා. කවුරු හරි අඬ ගැහුවා, මාත්මයා හරි නෝනා හරි අඬ ගහනු සනස් ගාලා මේක අමතක වෙලා ගියොත් එහෙම නැත්තම් පොළවේ මොනවා හරි වැටිලා තිබුණොත්. මෙන්න මේ බවවල් අපේ මනසට අපි කියලා දීලා අපේ මනස හුලම් බස්සන්න ඕන. අපේ මනස හරි මාන්නාධිකයි. අපේ මනසවල් හරියට ඉදිමිලා ඉන්නේ. මගේ මනස හිතාගෙන හිටියේ ලෝකේ ඉන්න ඕනම මිනිස්සෙක් කරපු ඕනම දෙයක් මටද කළ හැකි කියන පුදුම ඉදිමිල්ලක හිටියේ මගේ මනස. මම කරගත්තේ ඉදිමිච්ච මනස හොඳයි. තේරුණාද? ඒක ඉදිමුණාම කෙනෙක් එයාගෙන් වැඩ ගන්න පුළුවන්. දැන් කවුරු හරි මිනිස්සෙක් කියනවා මට ඕන දෙයක් උස්සන්න පුළුවන් අර මේ කියලා මිනිස්සෙක් ඉන්නවනේ ඇඟේ හයිය පෙන්න. අනේ පුත්තේ අර පොඩි ටික ඇදලා දීපන්කෝ. මිනිහේ වැඩක් ගන්න පුළුවන්. ඈ එහෙම නැත්නම් අර ගල්ගෙඩි ටික අතින් ඇදලා දෙනවකෝ. ඈ මෙන්න මේ වහලට ගිහිල්ලා මේක හදලා දෙනවකෝ කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි මනසත්. තේරුණා නේද? තමන්ගේ මනස ගොඩාක් ඉදිමිලා ඉන්නවනම් අපි ඒ මනසට කියන්න ඕන, උඹ චන්දියා වගේ ඉදිමිලා ඉන්නවනේ, මේ කාරණේ තේරුම් ගනි. මම කරන්නේ ධර්ම කරුණු එයාට දෙනවා තේරුම් ගනින් කියලා. ඒක වටහාගෙන මට උත්තර සපයලා දීපන් කියලා දෙනවා. කාටද දෙන්නේ? මනසට දෙන්නේ. මනස මගේ හොඳ මේ යාළුවෙක්, මිත්‍රයෙක් වගේ මම එයත් එක්ක. හැබැයි හොඳ මිත්‍රයෙක් නෙමෙයි. නමුත් මිත්‍රයෙක් හැටියට එයාගෙන් වැඩ ගන්නවා. එයාගේ නරක දේම මම එයාගෙන් ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් ඒ ධර්ම කරුණු දෙනෝ ලියන්න. මෙන්න මෙයාට ලියන්න බෑ. ලියන්න බැරි වෙනකොට මෙයා පුළුවන් තරම් දේවල් වලින් පරාජිත වෙනවා. පරාජිත වෙනකොට එයාගේ අර ගෑස් එක හුලං අඩු වෙලා යනවා. දැක්ක නේද? තේරුම් ගන්න බෑ නේද? මනසට පුළුවන් පෙන්නුතුනේ ඉන්ද්‍රිය සීමාවේ හිතන්න පමණයි. ලෞකික විදියට හිතන්න විතරයි මනසට පුළුවන්. එහෙමද නැද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පද්ධති සීමාවේ තිබෙන්නා වූ සංඥා පද්ධති මෙහෙවල උත්තරයක් ගන්න පුළුවන් දේවල් විතරයි මනසට පුළුවන්. එතනින් ඔබ්බේ ලෝකෝත්තර දෙයක් ලබා දුන්නොත් එයාට ගන්න බෑ. මනසට කිව්වොත් මේ විශ්වයේ කෙලවර හොයාගෙන ඉන්න කියලා පුළුවන්ද? බෑ. මේ පහන් සිලක් නිවලා ඒකේ ගිහේ කොහෙද කියලා හොයාගෙන ඉන්න කිව්වොත් බෑ. අකාලික බව කියන්නේ කුමක්ද කියලා හොයාගන්න කිව්වොත් ඒත් බෑ. අවේදනාව, වේදනා නිරෝධය කියන්නේ කුමක්ද කියලා හොයාගන්න කිව්වොත් මනසට ඒත් බෑ. පින්තුල් මනස දන්නේ විඳින්න විතරයි. නොවිඳ ඉන්න තේරුම් අරගෙන නැහැ. මනස දන්නේ විඳින්න. විඳින්න දෙයක්මයි යාට හොයාගන්න පුළුවන්. අරූපී ධර්මයේ සොයාගන්න කියලා කිව්වොත් මනසට බෑ. මනසට රූපයක්ම පමණයි ගන්න පුළුවන්. අරූපී ධර්මයක් ගන්න බෑ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මේ අවකාශයේ අරූපී නිහාමුදුරනේ කියලා. නෑ. ඒක අරූපී රූපයක්. මේ අපි අවකාශයේ මේ අරූපී කියලා අඳුනගන්නේ සාපේක්ෂිතව මෙතන විත්‍යක් තියෙනවා මෙතන විත්‍යක් නැති නිසා. ඒක අරූපී රූපයේ බවට පත් වෙනවා. එතකොට හිතලා බලන්න පින්නතුනේ අපි මොනතරම් විහෙසක් මාන්සියක් විදර්ශනාවක් කැපකිරීමක් කරලද මේක අතීත උත්තමයන් වහන්සේලා දුටුවේ වර්තමාන කෙනෙක් තේරුම් ගන්න ඕන මොනතරම් අසීරුවකින්ද ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ තාම ගැඹුරු විදර්ශනාවක යෙදී යුතුමයි. හැබැයි ඒ විදර්ශනාව එක දවසකින් එක මොහොතකින් පරිපූර්ණ වෙන කෙනෙක් ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ක්‍රමානුකූලව කාලයක් යෙදුනොත් අනිවාර්යයෙන් පින්නතුන්ට ඒක ළඟා කරගන්නත් පුළුවන්. එසා මනුෂ්‍යාත්මයක් දුන්නේ අනිත් සත්තුන්ට වඩා වෙනස් දෙයක් කරන්න. මට කියන්න කුරුල්ලෙකුට වඩා ඔබ කරන වෙනස් වැඩේ මොකක්ද? බල්ලෙකුට වඩා ඔබ ඌට වඩා වෙනස්ව කරන දෙයක් තියෙනවා නම් ඒක මොකක්ද? හරකෙකුට වඩා අපි වෙනස්ව කරන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. සාමාන්‍ය සත්ව ලෝකයේ සත්තු කරන දෙයට වඩා දෙයක් ඔබ කරනවා නම් ඒක මොකක්ද? ඇඳුම් අඳිනවා කියයි. ඇඳුම් අඳිනවා කියලා කියයි. ඒගොල්ලන්ට ඇඳුම් තියෙනවා. ස්වභාවයෙන්ම ඇඳුම් පීටලා තියෙන ඒගොල්ලන්ට. අපිටත් වඩා ලස්සන ඇඳුම් ඒගොල්ලන්ට තියෙනවා. දැන් මොනර වගේ වගේ ඇඳුම්, කුරුල්ලන්ගේ වගේ ඇඳුම් තියෙන ලස්සන ඇඳුම් ඒගොල්ලන්ට තියෙනවා. විශ්ව නිර්මාණය හරි පුදුමයි. ඉතින් ඒක දෙවියෝ මැව්වා. දෙවියෝ කියලා කියන්නේ නේචේක ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ ඝෂ්ඨණයන් තුළ මේ සත්වය නිර්මාණය වුණා. සතර මහා ධාතුන්ගේ ඉක්මවීම නිසා මට බින්නතුනේ මේ භවයේ ලබනාත්මේ උපදින එක ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඔබට එහෙම ප්‍රශ්නයක් නිසාද මෙහෙ ඉන්නේ? එහෙම ප්‍රශ්නයක් නම් එන්න එපා. මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මේක හොයාගෙන යද්දී. මට උවමනා වුණේ මෙන්න මේ මනස සහ නුවණ තේරුම් ගන්නත් මේකේ තියෙන පීඩනේ නිදහස් කරලා දාන්නත් පමණයි. තරුණයෙක්නේ මම. ධර්ම සොයාගෙන යන අවුරුදු 20ක තරුණේ. එතකොට මේ තරුණයට උවමනා කරේ නැහැ අපේ ආච්චි අම්මලට උවමනා කරන නිවන. ඉතින් බුදුරජාණන් වහන්සේ සොයාගිය තරුණයෙක් හැටියට එයයි. මොකද්ද මේ ඇතුලේ කුරුකුරු ගාන කෙනා? මොකද්ද මේ සියලු ප්‍රශ්නවලට හේතු සාධකය සහ ඒකට පිළිතුර? මමත්වයේ කියන එක තේරුම් ගත්තා. සිද්ධාර්ථ උත්තමයන් උත් තේරුම් ගත්ත. සිද්ධාර්ථ උත්තමයන්ට කලියෙන් හිටපු ඉසිවරු ඒ සියලු දෙනා තේරුම් අරගෙන තිබුණා සියලු ප්‍රශ්න වලට මූල සාධකය මමත්වය. ඒක එහෙමද නැද්ද කියලා ටිකක් පැත්තකට වෙලා කල්පනා කරලා බලන්න ගොඩ වෙලාවක්. සියලු ප්‍රශ්න වලට මූල සාධකේ හේතු කාරණාව මොකද්ද? මමත්වය. එහෙමනම් දුරු කරන්න ඕන, නිරෝධ කරන්න ඕන කුමක්ද? මමත්වය. දැන් අපි මේ ඉස්සරහා වැටක් ගැහුවා. ඒ මිනිස්සයා කිව්වා ඔය විදියට වැට ගහන්න බෑ මෙන්න මේ විදියට ගහන්න ඕන කියලා කණුවේ මේ පැත්තට දාලා යාම නූල ඇද්ද අපි ඒ විදියට ගැහුවා. රස්සන වෙන මිනිස්සෙක් නම් ලෝක රණ්ඩුවක් වෙනව නේද? ඉතින් අතහැරීම නිසා සැනසෙල්ල දෙනවා. ඒගොල්ලන්ගේ වංගුවට කර්ව් එකක් නැහැ. අපිට වාහනේ හරවන්න බෑ මේ 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 වදිනෝ මේ කණුව ඒ නිසා අපිට කර්ව් එකක් ඕන කිව්වා. අපි අර කෙලවරින් කර්ව් එකකුත් දුන්නා. ඒ කියන්නේ ඉඩ මෙහෙම එකක් නැහැ. මුල් ගල් වෙන දිහාවල් වල තියෙන්නේ. නෑ අපි දුන්නා. අතහැරීම. ඊළඟට ඒගොල්ලෝ හාමුදුරු හරි ශෝක්නේ කියලා හිතලා පාර පොඩ්ඩක් ඉඩ මදි අපිට මේ අඩි 10 පාරක් හම්බෙලා තියෙන්නේ මේ තා අඩි 5ක් 6ක් පිටිපස්සට ගන්න පුළුවන්ද කියලා ඇහුවා. මම එතකොට කිව්වා මන්නම් කැමති අපේ දායකයෝ ටිකක් අකමැති ඒ නිසා ඒක අමාරුයි කරන්න කියලා. ඉතින් ඒව මිනිස්සු ඉන්නානේ. ඒවත් අය ඉන්න ලෝකේ. ඉතින් අර ඒ වගේ අතහැරීමක් තිබ්බොත් එහෙම හරි ෂෝක් ජූතක බමුණ ඇවිල්ලා බිරිඳත් අරගෙන ළමයිත් අරගෙන නේද රන් කහවනුත් අරගෙන වෙසන්තර රජුරන්ගේ ඇඳුමත් ගලවගෙන යනවා මේ කාලේ නම්. ඒ කාලේ ඇඳුම තීද්දි ගියා. මේ කාලේ ඇඳුමත් ගලවන් යනවා. ඉතින් අර ඒ වගේ තත්ත්වයක් තියෙනවා. කොහොම හරි අපිට මමත් ඒ අඩු කරගත්තා පුළුවන් තරම් නැති කරගත්තාම ගැටලු නැතුව ජීවත් වෙන්නට පුළුවන්කමක් ඇති වෙනවා. මට ගැහුවා මට බැන්නා මට මෙහෙම කළා හරමම කළා කියා තැවි තැවි ඉන්න ඕනේ. ඊ කරගත්ත දේවල් ඒගොල්ලෝ අරන් යද්දායි මට නම් එහෙමමයි පිළිතුරු හිතෙන්නේ. එයා කරගත්ත දේ එයා ගෙනියාවි මට කමන්නේ. ඒක වෙනතුරේ පිටින් දුක් විඳිමින් මේ ආධ්‍යාත්මය තුළින්මයි ආර්ය ශ්‍රාවකයාවක තේරුම් ගන්න. දැන් පිටින් නම් සමහර අය ඕක කියනවා කිව්වට ඇතුලෙන් විඳවනවා. එහෙම ඇතුලෙන් විඳවන්නේ නැතුව ඇතුලාන්තයෙන්ම අත්හැරලා තියෙන්න ඕන. මමත්වේ දුර වෙලා තියෙනවා නේද ඒක වදින්නේ. අර මහාකාශ්‍යප මහරහතන් වහන්සේට පිණ්ඩපාතය යද්දී දර ඉපලකින් ගැහුවා තරුණ ළමේ. දැනුත් එහෙමයි නේපාලෙ එහෙම භික්ෂුන් වහන්සේලාට තට්ටෙට ගහගෙන යනවා පිටිපස්සට ගහනවා පිටිපස්සෙන් ගිහිල්ලා වෙනත් ආගමිකයෝනේ උන්වහන්සේලා වඩිනවා. ඒ ආධ්‍යාත්මික අවබෝධය ඇතුව හෝ නැතුව හෝ එහෙම නැත්තම් බයට හෝ වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික භාවය කියන එක තමයි මේ විදිහට හදාගන්න කියන්නේ භෞතික භාවයම නොවේ කියන එකත් අපි මතක තියාගන්නට ඕන. ඒ නිසා තමයි බුදුහාමුදුරු අර සිල් ගත්ත නයාගේ උපමාව මතක් කරලා දෙන්නේ. ඔබ තුල මමත්වයක් නැති වුණත් මමත්වයක් පෙන්වන්න. දිගට දිගට කවුරු හරි පස්සෙන් එලව එලව ගහනවා නම් පොඩ්ඩක් එක සැරයක් හැරිලා හරි බලන්න දුවන්න. එතකොට එතකොට ඒක අලක් නැත්තම් ඉන්න බෑනේ වෙනුතුනේ. පවතින්න බෑ. නැත්තම් අල්ලපු ගෙදර මිනිස්සෙක් කැයිල ගියයි අපිට මේකේ ඕන ඔයාලා මෙහි යන්න කියලා. ඒ උත්තරයක් තියෙන්නේ. දුන්නේ නැහනේ ණය ගත්තේ ඒවා දුන්නේ නැහැ කාටද? අනේ පිට සිටුතුමා බැංකු නිලධාර බැංකු අධිපති කෙනෙක්. එයා මුදල් ණය දෙනවා පොලියට ණය දෙනවා. ඒ වගේම බැංකු තමන්ගේ මුදල් ලබා ගන්නවා. ඒ කාලේ තිබුණු බැංකු අයිතිකාරයෙක් කියලා කියන්න පුළුවන් කවුද? අනේ පිට සිටුතුමා කියන්නේ. ඒ වගේම තව වගා සහ සංග්‍රාමයන් තිබුණු ව්‍යාපාරිකයෙක් වගාකරුවෙක් හැම පැත්තකින්ම නිෂ්පාදකයෙක්. ඉතින් මෙතුමගෙන් ගත්ත ණය කවුරුත් දුන්නේ නැහැ. මොකද අනේ පිට සිටුවා ඕන තරම් දන් දෙනවනේ. අපි මොකටද දෙන්නේ ඕක කියලා? දුන්නේ නැහැ. පස්සේ හිස් වුණා, දුප්පත් වුණා, බින්දුවට ගියා. භික්ෂුන් වහන්සේලාට දානයක් දෙන්න මේ හුන්සල් බත් වලින් දන් දෙන්න සිද්ධ වුණා. හොදි බතුයි විතරයි. පස්සේ මේක බලාගෙන හිටපු දෙවියෝ කියලා කියනවා. දෙවියෝ කියලා හරි කවුරු හරි පිරිසක් හරි දේව ගණයේ ඉන්න පිරිසක් හරි ගෝත්‍රික පිරිසක් හරි ගිහිල්ලා ඒ තැන් වලට කිව්වලු. වහාම සිටුතුමාගේ ධනය නැවත ඒක සිටුතුමාට ලැබෙන්න සලස්සන්න කියලා. දාර්ශනික වදන් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ බොහෝම කලාතුරකින් කෙනෙකුට. පින්නතුනේ මේ සමාජෙත් එහෙමයි. මේ සමාජයේ දාර්ශනික වදන් තේරෙන්නේ ඔබ නතර වෙන්න මම නතර වෙලා සිටින්න කියලා කිව්වොත් එහෙම. දැන් ප්‍රශ්නේ පස්සෙන් ඇවිල්ලා ප්‍රශ්න අහන දිගටම. එහෙම කෙනෙකුට එහෙම වෙලාවකදී මතක් කරනවා ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කියලා. ඉතින් ඔබ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? කලාතුරකින් ඉන්නේ. අඟුලිමාලේ ඉතින් ඔබ තේරුම් ගත්තනේ. කවුද මේ කියන්නේ? බුදු කෙනෙක්. ආ. ඒක නිසා මේ ඒක ගැඹුරින් තේරුම් කරගන්න ඕන. මම අර කැලණිය ප්‍රදේශයේදී එක මහත්මයෙකුට ප්‍රකාශ කළා. ඔහුගේ සිහිය ගැන ඔහු අරුණා කළා. ඔහු භාවනා කරන කෙනෙක්. සිහිය ගැන අරුණා කළා. ඔහුට මම කිව්වා සිහිය නැතුව යන්න. සිහිය නැතුව ඇවිදින්න කියලා. සිහිය නැතුව මොටෝ සයිකලෙන් යන්න. එයා කල්පනා කළා මේක පාර යන මිනිස්සේ ප්‍රස්තියාදු කොල්ලෙක් කවුරු හරි කිව්වනම් ඕක මොකක් හරි හිතන්න තුන කියන කෙනා අනුව බලන්න ඕන. ඒ වචනේ වැලියු එක වටිනාකම. එයා හොඳට ආධ්‍යාත්මය දියුණු කරපු නිසා මේ කාරණේ එයාට ඔළුවට ගියා. එයා ඊට පස්සේ කිසි වචනයක් ඇහුවේ නැහැ. ඒවලෙම ගිහිල්ලා වාඩි වුණා. පැත්තකින් පලක් බැඳගෙන මේ කකුල් දෙක බැඳගෙන වාඩි වුණා ආසනෙක. එවල මේක අල්ලගන්න උත්සාහ කරා. අහුනේම නැහැ. කවේ කතා කරේ නැහැ. කිව්වලු මම මේක හිතාගත්තලු මම මේක තේරුම් ගන්න නැතුව මං හාමුදුරන්ගෙන් අහන්න යන්නෙත් නැහැ මේක ආයි කියලා. ඒ ඔක්කොමත් කළා මිනිස්සු බයික් එකගෙන ගිහලා ගියා. යද්දි තමයි තේරුනේ. මම මේ කතාව කියලා දෙන ඊට පස්සේ මිනිස්සු මුණ ගැහුණාම මට වාසිර පූජ කරන්න දෙයක් නෑ මගේ මේ නමස්කාරය පිළිගන්න කියලා මේ මිනිස්සු අර දිගා වෙලා වැඳපු කතාව මම කියලා තියෙනවානේ. ඒක හරි සංවේදී කතාවක්. මං ලොකු දෙයක් කරේ නෑනේ. ඉතින් මෙච්චර බන කියන්න ඕනේ එක වචනයයි. අපි ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ධර්ම දේශනා කළා. එක හාමුදුරු කෙනෙක් හිටියා. හැමදාම ඇවිල්ලා බණ ටික අහගෙන ඉන්නවා බොහොම උනන්දුවෙන්. මං හිතුවෙත් නෑ තරුණ ස්වාමීන් වහන්සේලා එච්චර ඇවිල්ලා එහෙම උනන්දුවෙන් බණ අහන්නේ නෑනේ. නිකන් දායකයන් චාලිත්‍රයට බණ සංවිධානය කරන නිසා. ඉතින් උන්වහන්සේ බොහොම උනන්දුවෙන් බණ ඇහුවා. ආලා එක බණකට උන්වහන්සේට එන්න බැරි වුණා වෙන ගමනක් වැඩම කළා. මේ ඉතින් මං දේශනා අවසන් වෙලා ආවා. මටත් මහන්සි වෙහෙසයි. මගෙන් ආන දැන් මටත් මේ කරදරෙන් බේරෙන්න ඕන. වැඩි මට කතා කරන්න බෑ දැන් මහන්සි. දවසේ තිස්සෙම වහන්සි වෙලා දේශනා කළා. ආනන්ද හැමුදුරුවෝ අද මොනවද දේශනා කරේ කියලා ඇහුවා. හැමුදුරුවෝ මොකක්වත් දේශනා කරේ නැහැ. ඉතින් ඔය මලා වගේ ඉන්න කිව්වා. දැන් මටත් බේරෙන්න ඕන. මටත් ඔෂ්‍ය කතා කරන්න ඕන. මටත් ඒකේ ඕන. මේ වදෙන් බේරෙන්නද? මලා වගේ ඉන්න කිව්වා එච්චරයි. ඒ ඇති පින්නතුනේ ඇයි කාලයක් ධර්මය තුළ යෙදෙන කෙනෙකුට මේ කුඩා වචනයකින් ඒක ලක්ෂ ගුණයකින් වැඩි කරලා දකින්න පුළුවන් එයාට. දැන් පින්නතුන්ටත් ඒක හරියට හොය හොයනවා නම් ඔක ගන්නවටක් ගාලා. උන්වහන්සේ කරේ හා එහෙමයි සාහිණාස හොඳයි හොඳයි සාහිණාස විවේක ගන්න කිව්වා උන්වහන්සේ කාමරේට ගියා හිමින්සරේ වාඩි වෙලා ඒක කල්පනා කරා විදර්ශනා කරා හරි දවයත් මලා වගේ ඉඳලා තියනවාද මලා වගේ ඉන්න පුළුවන් මැරිච්ච දවසට ජීවත් වෙලා ඉදි මලා වගේ හිටියොත් නිවන් දකින්න අපි මේ පුණ්‍යානුමෝදනා දීලා වෙන අයට ප්‍රාර්ථනා කරන දේ ඔබ මතක තියාගන්න ඔබට ලැබිලා තියෙනවා මේ පරලෝ ගියපු අයට සංසාරයෙන් අපි ප්‍රාර්ථනා කරන දේ ඔබට ජීවමානව මේ ලැබිලා තියෙනවා මේක දුර්ලභයි කියලා මතක තියාගන්න පින්නතුනේ මේ ධර්මය ලේසියකින් තැනකින් අහන්න හම්බ වෙන්නේ නැහැ එක එක දේව විශ්වාස ලබ්ධික භාවයන් ගොඩනගන තැන් ඕන තරම් තියෙනවා මේ දාර්ශනික බව මේකේ ආගමත් දර්ශනයක් ඒ කියන්නේ එක එක මතවාද මොකක්වත් නැහැ මේකේ තියෙන්නේ සැබෑ ලෝක සත්‍ය ලෝකෝත්තර සත්‍ය ලෝක සත්‍යයත් කියලා දෙනවා ලෝකෝත්තර සත්‍යයත් කියලා දෙනවා දුකත් කියලා දෙනවා දුක් නිරෝධයත් කියලා දෙනවා දුක කියලා දෙන්නේ දුකෙන් නිදහස් වෙන්න ලෝකෝත්තර සත්‍ය කියලා දෙන්නෙත් එතෙන්ට පැමිණෙන්න එතෙන්ටපත් වෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න සරල වෙන්න එපා පටු වෙන්න එපා විශ්වාස කරන්න ගැඹුරු සංකීර්ණ බවකින් දකින්න විහිළුවක් කළත් විහිළුවට යමක් කිව්වත් ආධ්‍යාත්මික උසස් දර්ශනයකින් කෙනෙක් ඒ විහිළුව ඇතුලේ තමන්ට නිවන් දකින්න මගක් තියෙනවා නිවන් කියලා කියන්නේ පින්නතුනේ අපි ළඟ තියෙන දැවෙන ස්වභාවය නැති කර ගැනීම නිර්වාණ කියන වචනේ තේරුම බැඳීම් නැති බව හිතේ ඇලීම් ඇත්තෙත් නැහැ ගැටීම් ඇත්තෙත් නැහැ ආසා ඇත්තෙත් නැහැ ආසා නොකිරීම ඇත්තෙත් නැහැ ආසා නොකිරීම කියලා කියන්නේ බොහොම භයානක තත්ත්වයක් කිසිම දෙයකට මං හාමුදුරනේ ආස නැහැ කිව්වොත් මං ඒ මිනිස්සු ළඟ ඉක්මනින්ම ඉවත් වෙනවා මොකද හේතුව එයා ඒ තරම් භයානක කෙනෙක් බ්‍රේක් නැති වාහනයක් වගේ බ්‍රේක් නැති වාහනයක් යකට આવුවොත් මොකද කරන්නේ ඉක්මනින් අයින් වෙනවා බ්‍රේක් නැති වාහනයක් පමණක් නොවේ එන්ජිමකුත් නැති වාහනයක් වගේ කිසිම දෙයකට ආස නැති මිනිස්සු කෙටිම වචනේ කිව්වොත් කාලකන්නේ ආස කරන්න සද්ධර්මයට ආස කරන්න මම සද්ධර්මයට ආස කළානේ මං කිසිම දෙයකට ආස නැති වුණා නම් මගේ ජීවිතය පිළිබඳව කලකිරීම ඇති වෙද්දී මං කොහරද දෙන්නේ හක්වි කීයක් තියෙනවද කියලා බැලුවා යනෝ බාර් එක පැත්තේ මං කිසි දෙයකට ආස නැහැ කොළඹ නම් මං කිසි දෙයකට ආස නැහැ උන්නත් දාය මලක් දාය අපි ඔක්කොම මැරෙනවා කියලා මිනිහට කටු දෙකක් ගහගත්තා පච්චයක් හැටියට සල්ලි තියෙන අම්මගෙන් තාත්තගෙන් සල්ලි ටිකක් උදුරගත්ත ගියා නයිට් ක්ලබ් ඇයි කිසි දෙයකට ආස නැහැ ගුණධර්ම වලට ආසත් නැහැ දියුණු වෙන්න ආසත් නැහැ සංවර්ධනය වෙන්න ආසත් නැහැ නිවන් දකින්න ආසත් නැහැ ඔය ඔක්කොම දන්නේ ඒ නිසා කිසිම දෙයකට ආස නැති මිනිස්සු වැඩක් නැහැ. ධර්මයට ආස වෙන්න ඕන, ධර්මයට ගරු කරන්න ඕන, ධර්මයට ලැබි වෙන්න ඕන. උතුම් ගුණ ධර්මවලට අපි ආස වෙන්න ඕන. මං කියන දේ වැරදිද? එහෙම මට ධර්මයට තිබෙනු ලැබියාවක් ආසාවක් වුණ නැත්නම් මම ගිහිලා මේ කැරියට සුදු සරමයි ෂර්ට් එක ඇඳගෙන හැමතැනම දුවන්නේ. මම පහුගිය දවසේ ධර්මායතනෙට ගිහිල්ලා බණ කියනකොට මට ධර්මායතනෙම පාර පේනවා. මට මැවිල පේනවා මම මේ ධර්මායතනෙ මේ පාර දිගේ මං ගිහි කාලේ ගිහිල්ල තියෙනවා කියලා. පයින් ඇවිදගෙන තනියෙන් ඇවිල්ලා. ඒ ප්‍රසිද්ධයි සෝමහාමුදුරුවෝ මේ ඉතින් ඒ කාලේ ඉතින් යනවා ඒ වගේ තැන්වලට යනවා ගිහිල්ලා මුණ ගැහෙන්න සාකච්ඡා කරන්න කවුරු හරි හාමුදුරු කෙනෙක් මුණ ගැහෙවි මේ පිළිබඳව දන්න කියන කෙනෙක් මුණ ගැහෙවි විදේශික හාමුදුරු කෙනෙක් හරි මේ ධර්මය ගැන දන්න කෙනෙක් මුණ ගැහෙවි කියලා හිතලා යන්න. ඒක සංසාරික පුරුද්දක් සංසාරික හුරුවක් ඒකාන්ත වශයෙන්ම නැත්තන්නම් එහෙම වෙන්න විදියක් නෑ. එහෙම කාලෙ එහෙම වෙන්න විදියක් නෑ. ඒක සංසාරික හුරුවක්. ඒව කේන්දරවලත් ඉතින් තිබුණා. මහාන කරනකොටම කේන්දරේ බලපු හාමුදුරුවෝ කිව්වා යකෝ මූනේ බොල බඩුව කියලා කිව්වා. ඒ වචනේ මේ නරක වචනයක් නෙමෙයි. මේ අපේ මේ හෙළ තිබුණු සම්මානනීය භාවයක් ඔය බඩුව කියලා කියන්නේ. ඈ මූ බොල මාර බාණ්ඩ කියලා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඒක ඉහළ හැකියාවක් ඇති දක්ෂතා කුසලතා ඇති කියන එකයි කියන අදහස් වෙන්නේ. ඒ නිසා වැරදියට වටහා ගන්න එපා. ඒ ස්වාමීන් වහන්සේලා අතීතයේ භාවිතා කරපු හොඳ වචන ඒවා. මගේ අනිත් යාළුවා හිටියා. එයා හරියට හීල් තලප ගැල්ල වගේ සමහරලාට මේ අනිත් අය මට පෙන්නලා කියන අරය වගේ වෙන්න කියලා. මං ගුව ඔයා නෙමෙයිනේ එයා ගැන දන්නේ මමනේ කියලා කිව්වා. මට එයා වගේ වෙන්න කියලා. එයාගේ කේන්දරේ බල්ලා කිව්වා. මේ අකානම් හරි අණ්ඩපාලයක් කියලා. හීල් තලප ගැල්ල වගේ හිටියට මේ යකා ලෝක අණ්ඩය කියලා කිව්ව කෙලිම ඇත්තටම ඇත්ත. එයා අවසානයේ යාට නමල වැටුනේ අණ්ඩපාල කියලා. තාමත් ඉන්නවා අපේ මිත්‍රයා. ඉතින් යාළුගා එක්කෙන අණ්ඩපාලය තමයි. සමාජයේ දැන් නම වැටලා තියෙනවා සිරා කියලා. හිතා ගන්න පුළුවන් නේද ඒකට කවුද කොළඹ ඇමිලිවිටි පැත්තේ බස්වලය වැඩ කරනවා ඉන්නෝ සිරාගෙන එකයා. සංසාරේ හැටි එක මග ගියත් එක මාවතේ ගියත් එක ධර්මයේ මුණ ගැහුණත් සංසාර පුරුදු අතර මහා පුදුම දේවල් වෙනවා. ඒ නිසා ධර්මයේ තේරුම් ගන්න ලොකු පිනක් තියෙනවා. නොයත්තන්ට මෙතෙන්ට අහගෙන ඉන්න පිනක් තියෙනවා. ඒක මෙනෙහි කරන්න පිනක් තියෙනවා. ඒකේ දුර යම්තා දුරක යන්න පිනක් ලැබිලා තියෙනවා. ඒකේ කෙලවර කරන්න තව කට්ටියකට පිනක් තියෙනවා. ඒකෙන් සුළු පිරිසක් ඒක කෙලවර කරගන්නවා. අතහැරීමේ ශක්තිය පින්නතුනේ එකිනෙකාගේ තියෙන කුසලතාවයන් එක් එක් තරමක තියෙන්නේ. ඊට වැඩිය බෑ සමහර අයට අතහරින්න. සංසාරේ තමන් අත්දැකීම් ලැබලා නැත්නම් එයා ඒ දේ අතහරින්නේ නෑ. ඒ තුල සැපයි සැපක් නැහැ කියලා තේරුනොත් විතරයි ඒක අතහරින්නේ. දේශපාලනේ අතහරින්නේ නැහැ. දේශපාලනේ තුල දුකක් තියෙන්නේ කියලා ඒ මිනිස්සු දකින්නකම් බලන්න ඒ කීර්තියට, ඒ ප්‍රශංසාවට, ඒ නම කියනවට, ඒ දේවල් වලට පුදුම විදියට ගැතිනේ මේ දේශපාලඥයෝ. එයාට කිව්වත් දැන් මම මේ ඔයා මුරුන් ගත්තේ තියන්නේ කියලා කිව්වත් මිනිහා සන්තෝෂයි. කවුරුත් ආසයි, කවුරුත් ආසයි. මමත් ආසයි. ඒ වුණාට ඒවට වහල් වෙන්න එපා. ඉස්සර නම් ඉතින් මුල් දවස්වල නම් බණක් අපේ රේඩියෝ එකේ යනවා කියලා කිව්වහම මේ හරි උනන්දුවෙන් ආසාවෙන් බලන් ඉන්න. දැන් නම් ඉතින් යනවා, අපි දන්නේ නැහැ ප්‍රචාරය වෙනව. ගානකුත් නැහැ, සැලකිල්ලකුත් නැහැ. කමන්නේ කැමති වුණාට වහල් වෙන්න එපා. වහල් වෙන්නේ නැත්නම් ඔබට නිවන් දකින්න පුළුවන්. දැන් අපි ඇයි හිතනවානේ සම්පූර්ණ ආසා නැති කරන්න කියලා. දැන් මං අහන්නම්, අපි උදාහරණයක් මොකක් හරි භාණ්ඩයක් ගමුකෝ, වස්තුවක්. දැන් ඔබ මේකට ආසයි, කැමතියි. ඔබත් ආසයි, මමත් ආසයි, හැමෝම මේකට ආසයි කියලා කියමුකෝ. ඒ ආසාවේ ප්‍රභේදන තියෙනවා. එක්කෙනෙක් 100ට 100ක්ම මේකට ආසයි. තව එකෙනෙක් 90%යි ආස. තව එකෙනෙක් 75%යි ආස. තව එකෙනෙක් 50%යි ආස. තව එකෙනෙක් 40%යි ආස. තව එකෙනෙක් 20%යි ආස. තව එකෙනෙක් 10%යි ආස. තව එකෙනෙක් ප්‍රතිශතය 2-3-1 වෙන්න පුළුවන් ආස. එතකොට මේ පොඩ්ඩක්වත් එකක්වත් ආස නැති වෙන්න ඕනේ නෑ නිවන් දකින්න. මේකට 70%ක් 75%ක් ආස නැති වුණා නම් ඇති. මම ඒක හොයාගත්ත දෙයක්. දැන් අපේ අය හිතනවානේ සම්පූර්ණ ආස නැති වෙන්න ඕනේ නිවන් දකින්න කියලා. නෑ, සම්පූර්ණ ආස නැති වෙන්න ඕනේ නෑ නිවන් දකින්න. මාර්ගයට පත් වෙන්න, මාර්ගඥාණයට පත් වෙන්න, මාර්ගඵලයට පත් වෙන්න, ලෝකෝත්තරත්වයට පත් වෙන්න සම්පූර්ණ ආස නැති වෙන්න ඕනේ නෑ. ඔබේ ආශාවන්ගෙන් ටෝටල් එක 70%ක් කරගන්න. අතහැරීම 70%ක් කරගන්න. අල්ල ගැනීම 30%, 40%ක් තියාගන්න. සියයට 55%ට වැඩි කරගන්න අතහැරීම. ඒ කියන්නේ ටෝටල් එක ගන්නකොට. දැන් අපි අහනවානේ ඔක්කොම මේව ගල කොලෙස්ටරෝල් ඔක්කොම ටික මැල්ල කොලෙස්ටරෝල් ටෝටල් එකක් එනවා. ඒ වගේ තමයි. ඒ වගේ අයවැයවල ලාභ පාඩු හැදුවාම ඒක අවසානේ නේද එකතුවක් එනවනේ. අන්න එතෙන්දී අතහැරීමේ ප්‍රමාණය කෙනෙක් ළඟ 100ට කීයක් තියනවද? කියන්න බලන්න හැමෝම, ටෝටල් එකේ අතහැරීම 100ට කීයද? මාතේ කීයද? 50ද? ඒ කියන්නේ මැද ඉන්න ඒකයි බනහන්න එන්නේ. නැත්තන්නම් එන්නේ නැහැ. දැන් 40 ඉන්න කාලේ ඇවිල්ලා නැහැ. ඔය දැන් 50 නිසා තමයි එන්නේ හිතුනේ. ඕකත් බොහොම පරිස්සමෙන් හාමුදුරුවෝ ගැන අපහදවල මාරයා නවත්තර කරන්න ඉඩ තියෙනවා. ඈ මොකෙක් හරි එකෙක් ඉන්න එකෙක් ඇවිල්ලා කේලමක් කියපු ගමන්, නැත්තම් කොහේ හරි ඇදගෙන ගිහිල්ලා මොකක් හරි නස්පැත්තියක් කළා, විකෘතියක් කළා, ඒක නැති කරන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ හාමුදුරුවෝ ඔක්කොම එපා වෙනවා. ඉතින් ඒ වගේ පරිස්සම් වෙන්න, පරිස්සම් වෙලා ඔය 50-60 බවට පරිවර්තනය කරගන්න. තමයි දැනෙන දේ නිකන් කටස එන දේ කියන්න ඕන හදන්න නැතුව. ඔබද මේ කියන්නේ? මහත්තයර ළඟ ඉන්න නිසා බයට කියනවද මන් දන්නේ. පාතේ මොකද කියන්නේ? ආ ඔයා මට වඩා අතහැරලාද කියලා ගෙදර ගිහලා රණ්ඩුවක් අල්ලන්නේ. ඔව් බය නැතුව කියන්න ඕන. අතහැරීමක් තියෙනවා කියන්න දෙයකනේ. මහත්තයම කියනවා ඒ කියන්නේ 60%ක්වත් ඇති කියලා නේද? 55-60%ක්වත් ඇති කියලා. හැමෝම නිකන් කියන්නේ ඔය හරි නිදහසේ ප්‍රකාශ කරන්න වැඩි හිතන්න යන්න එපා. හිතුවොත් අපි ප්ලෑන් කරලානේ කියන්නේ. ප්ලෑන් කියන්නේ කො කරන්න එපා. නිකන් පොඩි ළමයි වගේ කියන්න නිකන් දිවට ඔහේ නලියනවට කියන්න. මර මම බන් ධර්ම දේශනා කරනවා වගේ. ඔව් ඊළඟ කියනවා අපේ ඩොක්ටර් එහෙනම් ඇලිම් මං අහන්නේ අතහැරීම
90ක් විතර අතහැරීම දිනනවා. හරි. ඊට පස්සේ බලමු අනිත් අය නිකන් බොරුවට අරේ 90යි කියලා දැන් මම 95ක්වත් කියන්න ඕනේ. ඒව ලෑස්ති වෙන්න එපා. ඒක වෙනම සමාලෝචනය කිරීමක් කරන්න ඕනේ. ඒක වෙනම අධ්‍යයනයක් තියෙන්න ඕන. තමන්ගේ ඒ අධ්‍යයනය ටෝටල් එකද කියලා බලන්න ඕන. නැත්තම් එක දෙකකින් වෙන්න පුළුවන්. දැන් සමාරෝධුවේ ඉන්නෝ වාහනවලට ආසම නැහැ. හැබැයි වාහනවලට 100% ආස නැහැ. හැබැයි අනිත් ඒවට ආසයි. එයා ගෙවල් වලට ආසයි. සමහර අය ඉන්නෝ ගෙවල් වලට ආස නැහැ. දනමුණු පුරන්ට පුදුම විදියට ආසයි. බැඳිලා ඉන්නෝ. අන්න ඒ වගේ තියෙනවා එක එක දේවල් වල තියෙනවා. මම ඒකයි කියන්නේ මේ වචනේ හොඳට තේරුම් කරගන්න ඉංග්‍රීසි වචනයෙන් භාවිතා කරන එක හරි නේද ටෝටල් කියලා. ඒ ටෝටල් එක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ සමස්තයම අපිට මේ ලෝකේ තියෙනව දරුමුණු පුරන්ට, ස්වාමියාට, නිවාසවලට, යාන වාහනවලට මෙහෙ බැඳීම් තියෙනවා. මම කියන්නේ ඒවා භාවිතා කිරීමේ නොකිරීම තුලින් නෙමෙයි මම ඒක මනින්නේ. සිතේ තියෙන තත්ත්වය තුළ ඒ නිසා ආස නැතිම වෙන්න ඕනේ. ආස වෙන්න ඕන, ජීවත් වෙන්න කැමැත්තක් තියෙන්න ඕන, ආසාවක් තියෙන්න ඕන, හොඳ දේවල් වලට ආස තියෙන්න ඕන, නරක දේවල් වලට ආස නැතුව හොඳ විදියට ආස වෙන්න. කෙනෙක් හොඳ විදියට හෙලිකොප්ටරයක් ගෙනාවත් මම හරි සන්තෝෂයි, මටත් හම්බෙනවා නම් මේකේ පාක් එකකුත් තියෙනවා, පාක් කරගන්නත් පුළුවන් හෙලිකොප්ටරයක්. හරි මට සත්භාවයෙන් හම්බෙනවා නෑ. හැබැයි ගුරුකාරයෙක් දුන්නට ගන්නෑ, දේශපාලකයෙක් දුන්නට ගන්නෑ. සත්භාවයේ මිනිස්සෙක් හෙලිකොප්ටරයක් ගන්න දුන්නත් මං හරි ආසයි. ඒ ආමුදුර හෙලිකොප්ටර් හරි සද්දයි උඩින් යනවා, හරි මේ වැඩක් නැහැ නේ ආමුදුර අතාරිනවා, ගොඩ අතාරින්නේ නැහැ. ඉතින් මං අතාරලා තමයි හෙලිකොප්ටරේ තියෙන තැන හෙලිකොප්ටරේ තියෙනවා, මං ඉන්නේ තැන මං ඉන්නවා. දැන් ආමුදුරට අඩු වෙලා තියෙන එච්චරයි. දැන් එහෙම ඉදෙන සමහරයි. ඒ කියන්නේ සමහර අය ඇයි ආස නැත්තේ කියලා මං අහන්නේ. ඇයි යම් කිසි දෙයක් එයාට කැමති දෙයට තමන් අකමැති. දැන් අපි සමහරලාට බල්ලා කියනවා, අරය දාගෙන යන සපත්තු දෙක ලක්ෂ 15 විශේෂ සපත්තු දානවා නේද මහත්තයා? දැකලා තියෙනවා නේද? කොළඹයි දානවා. ඔරලෝසු, මේ පොඩි ඔරලෝසු මගෙන් ගහන නිකමට මහත්තයෙක් දවස හැමදෙරු දන්නවද මේක ගහන? මම කිව්වා දන්නේ නැහැ. මිලියන 3 හමාරක් සායනස මේ ඔරලෝසු. ඉතින් ඕක වෙන්නේ මේ රුපියල් මේ පේමන්ට් එකෙන් ගත්ත එකයි. ඕකේ වෙන වැඩසක් නැහැ. ඔයා එහෙනම් ඕකේ බිල ගහගෙන යන්න. නැත්තම් ඕක තේරෙන්නේ නැහැ. ඕක පේමන්ට් එකෙන් ගත්ත අර මේ ඔරලෝසුවක් කියලා ඉතින් ඕක බිල ගහගෙන යන්න මිලියන 3 හමාරයි කියලා. ඇයි අපි ආස නැත්තේ ඒවා? ඒ යාගේ ආසයි. ඉතින් මට ආස හිතෙන්නේ නැහැ නේ ඔරලෝසුවක් බඳින්න මිලියන 3 හමාරක්. එයාට ඒක ආස හිතිලා. එයා බඳින්න ඉන්නවා. ඇයි අපි යාගේ චොයිස් එකට හාපු අර කාට හරි ගයක් හදලා දෙන්න තිබ්බනේ, ගෙවල් 3ක් හදලා දෙන්න තිබ්බා. එහෙම කියන්න පුළුවන්ද? මේ මිනිස්සයා පොසත් තුනේ, මේ මිනිස්සයා ධනවත් තුනේ, මේ මිනිස්සයා ආස දෙය කරන්නේ, මේ මිනිස්සයා ආස දෙය ලබන්න. එයා ආස විදියට සපත්තු දෙයක්ද? ඇයි අපි ආස නැහැ උනායි කියලා අපි කැමති විදියට මේ මිනිස්සයා කැමති වෙන්න ඕනද? නෑ, අපේ ආසාවල් තියෙන වෙන පැත්තක, එයාගේ ආසාවල් තියෙන්නේ තවත් පැත්තක. ඒකට අපි ඉරිසියා කරන්න ඕනේ. ඒකට ඉරිසියා කරන්න ඕනේ. එයාගේ හැකියාව විදියට, කැමති විදියට, තමන්ගේ තත්ත්වය තමන් වෙන පැත්තක තියෙන්නේ. ඒ නිසා ආස නොකිරීම කියලා කියන්නේ ඉරිසියාව. දැන් ගොඩාක් ලෝභ මිනිස්සු කරන්නේ මොකද? අනිත් මිනිස්සුන්ට ලෝභයි ලෝභයි කිය බැන බැන යනවනේ. ඇයි අරයා ගුණ ලෝභය කියලා බනින්නේ? ඇයි තමන්ට දෙන්නේ නැති නිසා. එතකොට මම කියන ලෝභයෙන් අපේක්ෂා කරනකොට එයා තමයි කුණුම ලෝභය. එයා ලෝභ නම් ඇයි එයාගෙන් පතන්නේ යම් යම් දේවල් ඔබ? ඇයි ඉල්ලන්නේ යම් යම් දේවල්? එහෙනම් ඔබ ඩබල් ලෝභයේ. ඒ නිසා ඒක අදාළත්වයක් නැහැ. ඒ නිසා දහම තේරුම් ගත්තාම ඔන්න ඔය වගේ ප්‍රශ්න එකක්වත් තමන්ගේ ඔළුවේ ඇති වෙන්නේ නැහැ. ඒ යාගේ පහසුව. දැන් අපිට කියන්න පුළුවන් ද මේ ලංකාවේ ඉන්න කෝටිපති 3-4 දෙනාට කතා කළා අයියෝ ඔච්චර සෙනග මේ මේව කරනක හරි කරදරයි නේද? නේ මිනිස්සු කියන මම පුදුම සතුටක් ලබන්නේ. ඒක අපිට කරදර වුණාට එයාට කරදරයක් නෑ. බෝතලයකට වතුර බැරල් එකක් කරදරයක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඩෝසරයකට වතුර බැරල්යක් කරදරයක් නෙමෙයි. අන්න ඕක තේරුම් ගන්න තමන්ගේ කැපැසිටි එක අනුව තමයි. ඒක කරදරේ සහ කරදරේ නොවෙන්නේ. මමත් කියලා තියෙනවා කට්ටිය උපදෙස් දෙනවා. දාඩිය දාන ඇඳුම් අඳින්න එපා. ඊට ඒගොල්ලෝ කියන මේක සයන්ස් දාඩිය දාන්නේ තනිකර 100% කොටන් වලින් ඇඳලා තියෙන්නේ කියලා. ඒක අදහස් වෙන්නේ ජීවිතේ පිළිබඳව ලොකු කතන්දරයක්. දාඩිය දාන ඇඳුම් අඳින්න එපා. ඒ සාමාන්‍ය කෙනෙක් ඇඳුම් පිළිබඳව ඉගැන්වීමක් නෙමෙයි. එයා කියනවා නෑ සයන්ස් මේක දාඩිය දාන්නේ මේක 100% කොටන් තියෙන්නේ මේක හරි සැහැල්ලුයි. ආ ඒක එච්චරයි නේ එච්චරයි. එච්චරයි එච්චරයි. ආස නොකර ඉන්න එක නෙමෙයි කරන්න ඕන ධාර්මිකව ආසාව පවත්වාගෙන යන්න. ආස නොකර ඉන්න බා ධාර්මිකව තමන්ගේ ආසාව වැඩි දියුණු කරගන්න. දැන් ඒක මහත්මිකව දවසක් මේ ගොඩාක් සල්ලි භාගෙ තියෙනවා නම් ඒ හැම එක්කෙනාම හොරකම් වංචාවල් කළලු එච්චර පොසත් වෙලා තියෙන්නේ. ඒ මිනිස්සෙගේ බුද්ධිය තරවනේ. දැන් බිල් ග්‍රේට් හොරකම් වංචා කළලු පොසත් වෙන්නේ. ඒ මිනිස්සෙ සොෆ්ට්වෙයාර් එකක් හැදුවා. මේ සොෆ්ට්වෙයාර් එකක් හැදලා හැම ගෙදරකටම සොෆ්ට්වෙයාර් කියලා ඉවරලා වින්ඩෝස් දුන්නා. ඉතින් ඒ මිනිස්සයා මේ හොරකම් කළා. නව නිර්මාණයක් කළා. නව නිෂ්පාදනයක් කළා. එනිසා එහෙම හිතන්න එපා. දැන් දුරකථනයක් නිෂ්පාදනය කළා ඇපල් සමාගම ලෝකේ ඉන්න ලොකුම පොසතා වෙනවා. මේ හොරකම් කළා වංචා කළා නෙමෙයි බදුත් ගෙවලා පඩිත් ගෙවලා ලාභත් ලබලා. එනිසා දියුණුව කියන එකේ යහපත් දියුණුව කියන එකක් තියෙනවා. ඉතින් ඇපල් සමාගමේ අයිතිකාරයත් අවසානයේ ස්ටීව් ජොබ්ද කොහෙද යත් කියලා තිබ්බා. මුදල නෙමෙයි ජයග්‍රහණය කියලා කියන්නේ කියලා අවසානයේ. ඒ මුදලට දැම්මාව නතර කරන්න බෑ මට පිහිට වෙන්න බෑ කියලා යා ලොකු ලියුමක් ලියලා තියෙනවා නැති වුණේ එහෙමයි. ඉතින් ඒ නිසා මිනිස්සු හිතනව නම් මුදල් පමණයි ජයග්‍රහණය කියලා එතකොට වැරදි. ධර්මයේ නැතුව ජයග්‍රහණයක් නැහැ. ධර්මයේ නැතුව ජයග්‍රහණයක් නැහැ. අදාපි එදා රජවරු වින්දට වඩා සැප විඳිනවා. රජවරුන්ට සේවක සේවිකාව දාලා හුලං ගහපු එක අපිට ලැබෙනවා. රජවරුන්ට රම්මසුරම්මේ සුභාදන එක අපිට රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් උෂ්ණත්වය නේද මාත්‍ය? රම්මසුරම්මේ තුනක් හතරක් ඕනේ නැහැ. එකෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් රස්නේද සීතලද මොනවද ඕන කියලා. ඒව තිබුණ නැති නිසා තමයි පොඩි ගුහාවල් වගේ පොඩි කාමර තුනක් හදලා තියෙන්නේ. මහා ලොකු සැප තිබිලා නැහැ. අර ඉන්දියාවේ ගියාම බලන්න ඔය රම්මසුරම්මේ සුභ ලොකුවට තිබිලා නැහැ පොඩි කාමර. Tamanටත් හදා ගන්න පුළුවන්. අපි මිනිස්සු ඒවට හරි සැප වින්ද කියලායි කියන්නේ. මම කියන්නේ සැප වින්ද කියලා. මම කියන්නේ දුක් වින්ද කියලා. සිද්ධාර්ථ කුමාරයා සැප දාල වනගත වුණා කියනවා. මේ මෝඩ මිනිස්සු කියන කතාව. ඇත්තත් කියන සිද්ධාර්ථ කුමාරයා සැප දාල ගියා කියලා. මොන සැපදන්නේ දුක දාලා මේ මිනිස්සය කැලේට ගියේ. කැලේ සැප තිබ්බේ. නිදහසේ සැප තිබ්බේ. දැන් ඔයත්ෝ හිතන්නේ මේ මමත් මිත් සපදාල නෙමෙයි ආවේ මහානකමට දුක් ටික දාලා. යාළු දුක. ඥාති දුක. පරිසරයේ දුක. අසන කීවණක් තේරෙනවා නේද? ඔබට යාළුවෝ ඉතාම අඩුවෙන් නම් සිටින්නේ. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ජීවිතය ගැන සෑහෙන අත්දැකීම් ඇති කෙනෙක් බවලු. තේරුණා නේද? ජීවිත පිළිබඳව සෑහෙන ලොකු අත්දැකීමක් තියෙන අත්දැකීම් තියෙන කෙනෙක්ලු ඔබට යාළු අඩුවෙන් නම් ඉන්නේ. ඔබට ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙනවලු. ඒ කියන්නේ යාළු ගොඩාක් ඉන්නවා නම් තාම අත්දැකීම් ලැබමින් ඉන්නවා කියලා තමයි කියන්නේ. යාළු එක්කෙනෙක්ම නැත්නම් පරිපූර්ණ අත්දැකීමෙන් යුක්තයි සංසාර ජීවිතය ගැන. මම දන්නේ මට යාළුව නැහනේ. යාළුව නැහැ. මෙහෙට එන අය ගැන හෝ යන අය ගැන හෝ ආයි නොයන අය ගැන හෝ ආයි කාලයක් ඉඳලා එන අය ගැන හෝ මට සතුටකුත් නැහැ දුකකුත් නැහැ. අර ගහකට ගෙඩි තියෙන කාලේට වවුල් වෙනවා, සමනල්ලු වෙනවා, බඹරු වෙනවා, මල් තියෙන කාලේට ආයි නැති කාලේට නැහැ. ඒ වගේ තමයි. මේ මතක් කරන්නේ ප්‍රතික්ෂේප කරන්නද? මේ මතක් කරන්නේ ආසා නැති කරගන්නද? ආසා ඇති කරගන්නද? නෑ, ඊට වඩා දෙයක් වෙන්නතුනේ. මේ ලෞකික ලෝකයෙන් කිසි දෙයක් කරලා වැඩක් නෑ. නිවන් දකින්න බෑ. පින්නතුන්ට හිතෙනවද ආසා නැති වෙනවා කියලා? හැමදේම පිළිකුල් සහගතව බැලුවොත් කුණු වෙන මිනිහ ඉස්සරහා ඉඳගෙන භාවනා කරපු කෙනෙක්, කුණු වෙලා ගියපු ඇටකටු ඉස්සරහා ඉඳගෙන භාවනා කරපු කෙනෙක්, මිනි ඔළුවක් ඇඳේ අද්දර තියාගෙන වෙන අය බිරිඳක් ළඟ තියාගෙන ගිහියෝ නිදාගන්නේ නේද මාතුරු? අපි මිනි ඔළුවක් ළඟ තියාගෙන නිදාගත්ත කෙනෙක්, කොළඹ පැත්තේ ලොකු කනත්තකින්, කනත්තේ නම කියන්න බෑ, හොඳ නෑනේ. ගිහිල්ලා මං ඇහුවා, මේ මට භාවනා කරන්න මිනිහ ඔළුවක් ඕන හොයලා දෙන්න බෑද? ආ, එන්න හඳුර එන්න කිව්වා. කිව්වා 150ක්වත් ඕන කිව්වා. මම කිව්වා ගේන්නකෝ ගේන්නකෝ. මිනිහා දෙකක් ගෙනල්ලා කිව්වා, දෙකම තියෙනවා 250ට දෙන්නම් කිව්වා. එකකට දෙකක් එනවා, දෙකම දෙන්නම්කෝ. එකක් පොඩි ඔළුවක්, එකක් ටිකක් ලොකු ඔළුවක්. 250ට දෙන්නම් කිව්වා. මං කිව්වා මේක බුද්දිස්ත එහෙම නැත්නම් අරකද මේ ආගමේද? මේක නම් කියන්න දන්නේ නැහැ කිව්වා. මොන ආගමද කියන්නේ? ආගම හොයන්නත් නැහැ මම විහිළුවට ඇහුවේ. මිනිවලුෙන් කියන්නේ උළුවන් දන්නේ මිනිහගේ ආගම. මං ඇවිත් ඒක මිනිස්සුන්ට ඒකවත් ඔළුවට යයිද හැදෙයිද කියලා බලන්න. කොහේද එහෙම ඔළුවට යන්නේ නැහැ. ඒ මිනිස්සු රුපියල් 250 දිය බලන් ඉන්න විතරයි. ඈ, මම ඒක ඩිස්කවුන්ට් එකක් දාලා 200ට ගත්තා. දුන්නා කිව්වා අම්දුරෝග පරිසමෙන් ගෙනියන්න ඕනේ කියලා. දැන් ඉතින් මේකත් දාගෙන බස් එකේ එනවා. ඉතින් බස් එකේ මිනිස්සු දන්නවනේ බය වෙනවා, මිනි ඔළුවක් කරගෙන යනවා මේකේ කියලා. එච්චර නීතිමය ප්‍රශ්නත් නැහැ අපිට. මේ ඒ වගේ දේවල් දෙනවා. මේ භාවනා කරන්න ඕන කිව්වා භික්ෂුන් වහන්සේලාට ඇට සැකිලි දෙනවා. ඒත් වගේම ওই පොලිස් මෝචරිය වගේ තැන්වල මිනි කපණේ බලන්න දෙනවා. අපිට දෙනවා, ඉඩ දෙනවා. භික්ෂුන් වහන්සේලාට දෙන වෙන අයට දෙන්නේ නැහැ. අපිට දෙනවා. ඈතින් ඉඳන් බලාගෙන ඉන්න පුළුවන්. මම ගිහිල්ලා ওই පොලිස් මෝචරිය මිනි කපන බලන් ඉඳලා තියෙනවා. දවස් ගාණක් කෙලක ගහ ඉඳලා තියෙනවා අර ෆෝමිලින් ගඳ ගිහිල්ලා මේ කෑම ගන්න බෑ. ඉතින් දවස් ගාණක් කෑම මේ ඌරේ පවර හැදෙනවනේ අර ගඳවල. ඉතින් ඩොක්ටර්ස්ලා ඉන්න ඒගොල්ලන්ට සංග දෛනිකව. ඉතින් ඒක සුපිරි දෙයක් නෙමෙයි. අපිට ඒක ඉතින් අපි බලනවා. ඉතින් ඒ හැම දෙයක්ම බලන්න මේ මනසට දීලා දීලා තමයි මේ පැනලා තියෙන්නේ මේ ගමන. ඔයත් හිතන්නේ මේ මේ ඉන්න විදියෙන් බලලා මේ හාමුදුරුව මේ මේවට මේ හරි ලොල්, මේ හරි සරල, එහෙම තෘෂ්ණාධික තණ්හාධික කෙනෙක් කියලා ඉතින් හිතෙන්න පුළුවන්. ගහ ලොකුවට උඩට වැඩිලා තියෙනකොට මතක තියාගන්න ඕන උඩින් මුල් දුවන ගසුත් තියෙනවා. මුදුන් මුල ඉතා ශක්තිමත්ව පොළොවේ ගැඹුරටම කිඳා මැහැපු දෙවන්ත ගස් තියෙනවා. ඒ ගස්සේ ලොකු වෙනවා වගේම ඒවා සුළි සුළං වලට ඔරොත්තු දෙන්න ශක්තිමත් වෙන ගසුත් තියෙනවා. අන්නේ වගේ අපි ශක්තිමත් වෙන්න ඕන. කවුරුත් කියලා දෙන විදියට හැඩගැහෙන්න මම ලෑස්ති වුණේ නැහැ. ධර්මයේ තුලවත් සෑම විටම මට ආවේනික වූ ස්වરૂපයකින් මම ධර්මයේ සොයා ගන්නවා. ඒක එවිට පින්නතුනේ ඒක ජීවිත කාලෙම Tamanට යාවත් කාලීන කරගන්න පුළුවන්. Tamanගේ ශෛලියට Tamanගේ හැඩයට දැන් මගේ හැඩයට මම බන කියනවා නම් මට දවස් ගානක් වුණත් බන කියන්න පුළුවන්. හැබැයි මම තවත් කෙනෙක්ගේ හැඩයකින් බන කිව්වොත් මට පැයකට වඩා බන කියන්න බෑ. ඔබ හාමුදුරුවෝ කියන විදිහට පැවතුනොත් ඔබට ඇත්තටම පැය දෙක හරි මෙතන ඉඳීම හරිම අමාරුයි. හැබැයි ඔබේ ශෛලියකට ඔබ ධර්මය පුරුදු කරගෙන ඉන්නවනම් ඔබට ඒක අපහසුවක් නැහැ. අන්න ඒ වගේ ඔබට ඔබේ ශෛලියට ඔබ ධර්මය එකතු කරගන්න ඕන. සයිනන්ස් මෙච්චර වෙලා මොනවද ප්‍රකාශ කරේ? මුකුත් නෑ. ඒක තේරුණා. මොවැත්තන්ට ගෙනියන්න මොනව හරි පාර්සල් කරලා දුන්නද? මේවා ඔලුවට තියාගෙන කියලා මේවා පිළිපදින්න කියලා කිව්වද? මේවගරොත් අපාය යනවා, මේවගරොත් දිව්‍ය ලෝක යනවා කියලා එහෙම නැහැ. සියල්ල තතු අවබෝධ කරනවා. නීති දාන්නේ බුදුහාමුදුරෝ. අවබෝධ කරනවා. දරුවන් අවබෝධයෙන් හදන්න. අවබෝධය තුලින් හදන්න. නීති වලින් හදන්න යන්න එපා. හැම කෙනාම අවබෝධය තුලින් හැදෙන්න. එවිට තම තමන් නිදහසේ ජීවත් වෙනවා. ඉස්සර මේ පංචස්කන්ධය ඇතුළේ විශාල කරන්ට් එකක් තිබ්බා. ඒ කරන්ට් එක ඇලීම් ගැටීම් නැමැති කියන ධනරින වේගයෙන් කැරගෙන විට ආරෝපණය වෙන විට ඒ ටර්බයින් වලින් විශාල විද්‍යුත් බලයක් නිෂ්පාදනය වෙමින් ඒකේ කරන්ට් එකක් නිෂ්පාදනය වුණා. ඔබෙත් ඒක නිෂ්පාදනය වෙමින් පවතින අඩු වැඩියෙන් තියෙනවා. පස්සේ මම දැනගත්ත මේ රෝදයේ දනරින කැරකීම නිසාම තමයි ඇලීම් ගැටීම් වල කැරකීම නිසාම තමයි මෙතන මේ විශාල විද්‍යුත් බලයක් හටගන්නේ කියලා. එතකොට මම මොකද කරේ? ඇලීම් ගැටීම් නැමැති මේ දනරින ස්පර්ශ වීම හැමී සැරේම මේ මෝටරේ ස්ලෝ ඩවුන් කරා. කරන්ට් එක නැතුව ගියා. ඒ කියන්නේ දුක් විඳින ශක්තියත් නැහැ, සැප විඳින ශක්තියත් නැහැ. හැබැයි සැපත් විඳිනවා, දුකත් විඳිනවා. කාටත් පේනවා මම සැප විඳිනවා කියලාත් පේනවා, දුක විඳිනවා කියලාත් පේනවා. මමත් කැමති ආහාර දිනනවා, අකමැති ආහාර දිනනවා, අකමැති දේවල් දිනනවා, කැමති දේවල් දිනනවා. ඒ වුණාට වෙනම තැනකින් සැනසිල්ලි ජීවත් වෙනවා. කොතනින්ද? අර විදුලිය නිෂ්පාදනය කරන තැන තමන්ගේ හොඳට පාලනයට ගත්ත නිසා. එක එක දේවල් වලට ලිමිට්ස් දාගෙන නැහැ. ඒකම තමයි මගේ තියෙන නිදහස. අත්‍යවශ්‍යයි කියලා දේවලුත් නැහැ, එපාමයි කියලා දේවලුත් නැහැ. තිබුණොත් කෑව නැත්තම් සතුටින් හිටියා. බුදුරජාණන් වහන්සේලා එහෙමයි බලන්න. නැති දවසට වතුර ටිකක් වළඳලා ඉඳලා තියෙනවා. දානේ රාජභෝජනයක් ලැබිච්ච දවසට රාජභෝජනේ තලඳලා තියෙනවා. ඒ තමයි බුදුවරුන්ගේ හැටි. ඉතින් පුතාගේ හැටිත් එහෙම තමයි. පුතාගේ හැටි පුතුන්ගේ හැටිත් එහෙම තමයි. පුතුත් එහෙමයි. නැත්තම් ඇල්ලතුරු ටිකක් අඳලා ඉන්නව නැත්තම් තියෙන. හැබැයි ඉතින් සිය කැමැත්තේ විනාශ කරගන්නෙත් නෑ තියෙන දේවල්. මේකට මොකරරි අකඩයක් කරව මේ ගැනල සෙල්ලම් කරන්න හැදොත මේ ඕක මේව කරන්න එපා ඕක හරි මිලයි වීදුරු ඕක බිනින්න එපා. අඳුරන්ට දන්නහම දන්නාව නෙමියකෝ මේව තිය බිනින්න එපා මේ මිලයි හොයා ගන්න බෑ. එහෙම තණ්හාව හොයනවත සමහර අය එහෙම අය හොයාගන්න පුළුවන් ඔය මේ බූරු පොලකට ගියාම ඩෝප් කාර්ය අතරට ගියාම ඕ ලෝස් නැති ලූස් නැති වේදන් කරන එහෙම මිනිස්සු ඉන්නවා ඒ තැන්වල. කිසි දෙයකට ආස නැති ඩෝප් එක ගහපෙලන් මේ ඔරලෝසු පනලා ඔය තියාගන්න කියලා දෙන එහෙම තැන්වල ඉන්නවා. අපි එහෙම නෑ එහෙම හොයන්න එන්න එපා. මගේ පොඩි කාලේ ඉඳලා මගේ පුරුද්දක් පරිස්සම් කිරීම. ඒක මගේ චරිතයෙන් ස්වභාවයෙන් ආපු දෙයක්. අපේ සහෝදරයෙක් අඳිනවනම් කවුරු හරි මේ යාළුවෙක් එක ෂර්ට් එකක් අඳිනවා මාස 6ක් මම ඒක අවුරුදු 2ක් විතර අඳිනවා. මොකද මම ඒක සෝදන විදිය, වේලන විදිය, අතුල්ලන විදිය අනුව තමයි ඒක තියෙන්නේ. අඳින විදිය පරිස්සමනව. පින්නතුන් මතක් කරන් මගේ ළඟ තාම තියෙන සිවුරු අඳින්න පුළුවන් මට මේ සිවුරු තියෙනවා අවුරුදු දැන් 20ක් වෙනවා. දැනුත් අරගෙන සෝදලා පොඩ්ඩක් පඬු පොවලා ගත්තොත් අඳින්න පුළුවන් අවුරුදු 20ක් වෙනවා මේ සිවුරු. බුරුම සිවුරක් එහෙම තියෙනවා. රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් මට දීපු එක ඒක තාම තියෙනවා. පුළුවන් තරම් පිළිවෙල ඉගෙන ගන්න ඕන, පිරිසිදුකම ඉගෙන ගන්න ඕන, අර පරිස්සම ඉගෙන ගන්න ඕන. ඒව තෘෂ්ණාව හෝ තණ්හාව හෝ නෙමේ. ඒව මිනිස්සෙක්ගේ ළඟ තියෙන වැදගත්කම්. පිළිවෙලවල් තමගේ වාහනයට වුණත් තවදු පීදාගෙන නැගලා ඒක වැල ටික පීදාලා ඒක පිරිසිදු කරලා තියාගන්න එක එයාගේ මනසේ ඇතිවෙන ලස්සනක් තමයි එතනනුත් පෙන්වන්නේ. පිළිවෙලක් තමයි එතනනුත් පෙන්වන්නේ. ඒක හරීම අකාර්යක්ෂම විදියට ඔය ආලෝනීලෝ විදියට තියෙනවා නම් මං හිතන්නේ මෙයාට හොඳ මනසක් හදාගන්න බෑ කියලායි මම විශ්වාස කරන්නේ ඒ කෙනාට. ඒකනේ වික්ෂුන් වහන්සේලා පන්සලට මහාන වෙන්න ආවහම දෙන්නේ මිදුලතු ගන්න. ඒ බල්ල පහුරු ගෑව, පූසු පහුරු ගෑව වගේ මේ මිදුල එහෙම අතු ගෑවොත් උන්නාදල මහානකම හරියන්නේ නැහැ. වෙන මොකක් හරි කරගන්න. සංයමයක් තියෙන්න ඕන, පිළිවෙලක් තියෙන්න ඕන. සෙරප්පු ටිකට ගැව්ව පයින් අතු ගාගෙන ගියා. ඒවා අපේ ගුරුවරු වුණත් අපිව ගත්තේ එහෙම ටෙස්ට් වලට දාලා තමයි. අපි ඒවා මුලින් ඉඳලම පොත්වලුනුත් දැකලා කියවලා තිබිච්ච නිසා බොහොම පරිස්සම් වෙනවා. මේවා ටෙස්ට් තමයි, පරිස්සමෙන් මේක දෙයක් කරන්න ඕන කියලා. ඒකත් එහෙමයි. ඒ වගේම ඒ පිළිවෙලට එහෙම වැඩ කරනවා. අපි මේ දායකකාරක වෙනතුන්ගෙන් අහලා බැලුවාම අපිට මුල් කාලේදී දුන්නු ආදර්ශ දේවල් බණ පොතෙන් දීපු දේවල් එකක්වත් කරලා නැහැ. මම අහනවා රජු හරණන් කියන පාඩේ අනේ පොඩ්ඩක් ටෙස්ට් කළවත් බලන්න කරාද? මේ චූලපන්තක හාමුදුරුවෝ මේ කරපු භාවනාව නැහැලු. ඔබට හිතෙන්නේ නැද්ද ඒක ඇතුලේ මේ අරිහත් ඵලය ලබන මොකක් හරි සිද්ධාන්තයක් ඒක ඇති කියලා? එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? මම තරුණයෙක් හැටියට කාටවත් කිව්වේ නැහැ. මගේ කාමරේ මම හොරෙන් තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මේ දේ කරනවා කවුරු හරි දැක්කම hina වෙනවා. ඒ වුණාට මාධ්‍යනේ කරනවා. මලක් දිහා බලාගෙන ඉඳලා රහත් වුණා. මමත් ගිහිල්ලා දියවිලක් මලක් දැක්කම මං ඒ මල දිහා දිගටම බලාගෙන ඉන්න බැරි නම් මං අදත් බලාගෙන ඉන්නෝ ටිකක්, ඊට පහුවෙන්දත් ටිකක් බලන් ඉන්නවා, ඊට පහුවෙන්දත් ටිකක් බලන් ඉන්නවා. අපි ආරණ්‍ය ඉඳලා වතුර පැම්පාසු වීමට යන මේ පොකුණක් තියෙනවා. ඒ පොකුණ ළඟට හැමදාම යද්දී එක දවසක ලස්සන නිලු මලක් දැක්කා. හරිම ආසාවෙන් එදා බලාගෙන හිටිය ඇතර මේක හරි ලස්සනයි. ඊට පහු වෙනදත් එද්දි බැලුවා. ඔහොම 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 බලනෝ කියන්නේ ඊට පස්සේ මං අවසානේ පර වෙන වගේ කිට් වෙනකොට වාඩි වෙලත් බලාගෙන ඉන්නවා. ඒ විහා ඒ නිරන්තරයෙන්ම බැලීමෙන් ඇතිවෙන ඒ දේ පින්නතුනේ අපිට අධ්‍යාපනයකින් උගන්වන්න බෑ. ඒ නෙළුම්මලක් පරවෙන ඒ ක්‍රියාවලියේදී ඒ වෙන සිද්ධාන්තය අපිට පොතකින් උගන්වන්න බෑ පින්නතුනේ. ඒක ඒ නෙළුම්මලින්ම විතරයි ගන්න පුළුවන්. අවසානේ පින්නතුනේ ඒක මෙහෙම දිරා ගිහිල්ලා දැන් දවසින් දවස නටුවත් දියෙන් පල්ලෙහාටත් මේක දිය වෙනවා. ඒත් බලාගෙන හිටියා. ඊට පස්සේ ආදී එක නටු වෙනොත් කැඩිලා කොහෙද වයින්කට ගිහිල්ලා. ආධ්‍යාත්මික කොච්චර ලස්සන වැළඳ ගැනීමක් කරනවද මේ සිද්ධාන්තය? ඉතින් අන්න ඒ වගේ ප්‍රායෝගිකකරණය කරන්න. අපි මිනිස්සු විදර්ශනා කරන්නදී ඒක හරිම දුකයි. දැන් මම සිරිපාදේ තනියෙන් වැඩම කරලා තියෙනවා වාර ගානක්. ඔක්කොම නව වතාවක් විතර වැඩම කරලා තියෙනවා. ඒකෙන් වැඩිම වතාව ගන්න තනියෙන්ම තමයි වැඩම කරලා තියෙන්නේ. මේ වැඩම කරනකොට නිෂ්කලංක තැන්වල ලැබුණාම මම ওই කැලෑව දිහා බලාගෙන ස්වභාවය බලාගෙන ආධ්‍යාත්මික සංකල්පනාවක සිටිනවා. ඒ කාලේ මිනිස්සු හිතන්නේ ආමතුරු කලකිරලද කොහෙද? හාමුදුරුවන්ට කීයක් හරි උමනා වෙලක් දන්නේ නැහැ වාඩි වෙලා ඉන්නකොට කියලා ඇවිල්ලා රුපියල් 5000 දාලා යනවා. මං හිතුවා ඒකත් වරදක් නැහැ කියලා මෙතන වාඩි වෙලා හිටියා. ඊට පස්සේ බොහොම ශ්‍රද්ධාවෙන් ඉතින් පින්ඩපාදෙත් වඩිනවා සමහරලාට ඒ තියෙන කඩවල් වලට. අනේ මං හොදට පින් අනුමෝදන් කරලා එහෙම ඒ ගන්නෝ කඩවල් වල දවස් දෙකක් තුනක් පරලන වෙච්ච ආක කරපුවා ඉන්න පාතේට වෙදෙනවා. ඒගොල්ලෝ එහෙම කරන්න හොඳ නෑ. එයාට මොකක් හරි හිතිච්ච නිසා වෙන්නේ නැති මෙයාට මේක දුන්නට කමන්නේ කියලා. කවදාවත් එහෙම කරන්න හොඳ නෑ. එතකොට ලැබෙන ජීවිතේ මොනවද? පිලුම් එච්චා. මම ඉතින් ගොඩාක් පින් දීලා එනවා. ඉතින් ඊට පස්සේ මට හිතුණා මේ මිනිස්සු දුප්පත් වෙලා තින්නේ මේ නිසාම තමයි කියලා. දවසක් කොහම කඩේකින් කොමඩු ගෙඩියකුත් පූජ කළා. පූජ කරපු වෙලාවේ මම ඒගොල්ලන්ට ගොඩාක් පින් දීලා මම අරන් කාර් එකට දාන්නවා. මේ මහත්තයා මගෙන් අහම හැමදෙම සල්ලි දීලාද මේක ගත්තේ? අනේ මම කිව්වා ඒගොල්ලෝ පූජ කරා. ආ එහෙමද කියලා. අද මේක කන්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඔන්න මම නිකන් දාන්නම්. අන්න පුළුවන් එකක් නෙමෙයි මේක නරක වෙච්ච එකක් කියලා. අනේ ඇවිල්ලා බලනකොට ඇත්තටම මේ මිනිස්සේ නරක වෙච්ච එකක් පූජා කළා දෙන්නේ. එතකොට ඒ කඩේ අයිතිකාරය අනිවාර්යෙන් දන්නවා මේක නරක වෙලා කියලා. මොකද කොමඩු විකුණනගෙන මේ නරක වෙච්ච කොමඩු අඳුරන්නේ නැද්ද? එතකොට මට මෙහෙ ඇවිල්ලා මට තේරුණා. මම කල්පනා කළා ඇයි මිනිස්සු මෙහෙම දේවල් කරන්නේ කියලා. එතකොට මට හිතුණා සමාජ දෝෂයකින්ම නෙමෙයි මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ, කර්ම දෝෂයකින් කියලා. තේරුණා නේද? කර්ම දෝෂයකින් දුප්පත් වෙලා ඉන්නේ කියලා මට තේරුණා. අන්න එහෙමයි මම මේ සමාජ විශ්ලේෂණයන් සිද්ධ කරලා තියෙන්නේ. මේස දියුණු වෙලා ඉන්න අය ඒ වගේම හොඳ කුසල කර්මවල ප්‍රතිඵල නිසා තමයි ඒගොල්ලෝ දියුණු වෙලා ඉන්නේ, සාර්ථක වෙලා ඉන්නේ, කරන වැඩ හරි ගිහිල්ලා තියෙන්නේ. ඒසා ලෝකෝත්තර සාර්ථකත්වයකුත් තියෙනවා, ලෞකික සාර්ථකත්වයක් තියෙනවා, දෙලොව සාර්ථකත්වයක් තියෙනවා. ඒ නිසා දිනුවානම් දෙලොවම දිනුවාමය. දෙලොවම දිනන්න. අපි මේ දැනගන්න දාර්ශනික මේ ධර්මය මොහොතකට විනාඩි 30කට පැයකට සීමා වෙච්ච ධර්මයක් කරගන්න නැතුව ඒක ජීවිතේ පුරාම ගලාගෙන යන දර්ශනයක් කරගන්න. දර්ශනීය මිනිහෙක් යහපත් වුණාම එයා හැංගිලාවත් වරදක් කරන්නේ නැහැ. එයා හැංගිලාවත් වරදක් කරන්නේ නැහැ. නමුත් වැරදිකාරයෙක් කරන්න ඕන නම් ඕන එකක් දාලා වැරදි කියලා කියන්නත් පුළුවන්. දැන් මාව වැරදිකාරයෙක් කරන්න ඕන නම් hina වෙන එක වැරදි කියලා කියන්න පුළුවන් නේ? අතපය දික් කරන එක වැරදි කියන්න පුළුවන්. ඒක තමයි වැරදිකාරයෙක් කරන්න උවමනා වෙච්ච කෙනා කරන වැඩේ. එතකොට මොනවා හරි කියාවි. ආ මේ ඇටමාලයක් තියෙනනේ. ඕ මේ ඇටමාලේ වැරදි කියන්න පුළුවන්. මම මේ රටේ ඉන්න සාහිණාංශය කෙනෙක් ප්‍රබුද්ධ සාහිණාංශය කෙනෙක් කිව්වහම ඇටමාලයක් කරේ දාන එක මම කිව්වා සාහිණාංශ ඇටමාලයක් දාන එක නෙමෙයි වැරද්ද ඇටමාලයක් නොදාන එක සියලු වික්ෂුන් වහන්සේලා අනුස්සති භාවනාවක්වත් කරන්න වික්ෂුන් වහන්සේට නෙමෙයි නවගුණ වලක් ඕන ඇටමාලයක් ඕන හැම වික්ෂුවක් අතේම තියෙන්න ඕන මේක අපි ලාමවරු ළඟ දකිනවා හැමෝගෙම අතේ ඇටමාලයක් තියෙනවා වෙනත් ආගමිකයොත් ඉන්න භාවනාවන් වල යෙදෙන ඒගොල්ලන්ගේ අතේ ඇටමාල තියෙනවා ඔය මුස්ලිම් අය ළඟත් තියෙනවා ඇටමාල ඒගොල්ලොත් ඒගොල්ලෝ යම් මෙඩිටේෂන් එකක් කරනවා කතෝලික අය ළඟත් තියෙනවා කුරුසෙ දාපු ඇටමාලයක් ඒගොල්ලොත් මෙඩිටේෂන් එකක් කරනවා සමහර පාෂාණ වලින් හැදුවාම ඒක ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේම මගේ ළඟ තියෙන ඇටමාල තියෙන ඔක්කොම මේ රටේ ඉන්න උතුම් පූජනීය ස්වාමීන් වහන්සේලා පූජ කරපු ඒවා දීපු ඒවා මට. එතකොට ඒව මතකයි. දැන් මට බුරුම රටේ සෝජිත් මහානිකායේ ආරම්භක ප්‍රධාන ස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ දීපු ඇටමාලයක් තියෙනවා. උන්වහන්සේලාගේ ඒක බ්ලෙස් කරලා ඒක දෙන එකක් ඒක මේ රස්ති ආධුකාරයෝ කලින් අරන් ලස්සනට දානවා වෙන්නත් පුළුවන් හැඩයට දානවා වෙන්න පුළුවන් අපේ අර්ථයේ වෙන දෙයක් අපිට තියෙන එකේ මතකය ආශිර්වාදය වෙන දෙයක් ඒ නිසා මනුස්සයාගේ බුද්ධිය ප්‍රබුද්ධ විය යුතුයි. නැනති විය යුතුයි, දාර්ශනික විය යුතුයි. නැත්තම් හරි සරල පදනම් වලින් රැවටෙනවා, රැවටෙනවා, රැවටෙනවා ඉවරයක් නැහැ. දේශපාලකයෝ මේ රටේ මිනිස්සු රවට්ටන්නේ රැවටෙන නිසා, රැවටීම බලාපොරොත්තු වෙන නිසා. මං හාමුදුරු කෙනෙක්ගෙන් උත්තරගුණේ ඇයි ඔබ වහන්සේ සෙරප්පු නැතුව යන්නේ ආනන්ද හාමුදුරුවනේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේක අපෙන් ඉතින් හාමුදුරුවනේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා කියලා විස බීජ ඕඩවල වල සෙරප්පු නැතුව යන්නේ ඔව් ඉතින් මිනිස්සුගේ සද්ධාව කැඩෙනවනේ නැත්තම් මං කල්පනා කරා මේක මාර වැඩක් නේ මේ මිනිස්සුන්ගේ සද්ධාව ආරක්ෂා කරන්න අපි දාඩිය දාද්දි දෙවුර පොරවන් ඉන්න ඕන. දැන් මෙතන දෙවුර පොරවගෙන ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. ගොඩක් වෙලා ඉන්නවනේ දාඩිය දානවා. හීතල කාලෙක නම් පුළුවන්. ඊට පස්සේ සෙරප්පු දාන්න නැතුව යන්න ඕන. පරණ වාහන, අඩු වාහන, චූටි වාහන පාවිච්චි කරන්න ඕන. ශ්‍රද්ධාව කැඩෙනවා. මං කියන්නේ එවැනි ශ්‍රද්ධාවල් කැඩෙන එකම තමයි හොඳ. තේරෙන්නේ දැන් මේ ෆෝන් එකක් මම මේ ඉස්සරහා මෙහෙම ගහගෙන බණ කියනකොට ඒක දැක්කත් ඉතින් සද්ධාව කැරෙනවා. ඉතින් වැඩක් නැහැ නේද? ඒගොල්ලන්ගේ ඉතාම සරල සද්ධාව තියෙන්නේ. ඒ සද්ධාව විඳින එක, ඒ සද්ධාව කැඩෙන එක ආනන්දයක් නැහැ. වෙලාව මේකේ හරියට දන්නේ නැහැ. ඔන්නෝකයි කියන්නේ බින්දු තුනේ මේ හැම දෙයකින්ම ප්‍රඥාව ඇති කරවනවා, දර්ශනය ඇති කරවනවා. මේ කතන්දර නෙමේ, තමන්ගේ ජීවිතේ කොයි බහරි පැත්තකින් මේ ධර්මයේ එකතු කරගත්තාම දෘෂ්ටියක් අයින් කරගන්න පුළුවන්. තේරෙනවා නේද? ගැඹුරින් හිතන්න අවස්ථාව සලසලා දෙන්නේ. ඉතින් හැමදෙනාට සම්මා සම්බුදු සරණයි, සුපත් වේවා. ඔන්නෝ විදිහට තමයි එළි වෙනකන් රැ වෙනකන් ධර්ම දේශනා කරලා තියෙන්නේ. උරලෝසු අයින් කළා නම් හරි. ඔව්. ගලාගෙන යනවා. හොඳයි පින්තුනි, අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ පින්වත් ගුණතිලක පවුලේ පින්තුතු. එවැනි දායකත්වයන් පැවැත්වීම නිසා තමයි ආයතනයේ පැවැත්ම සහ ඒ කටයුතු දේවල් සිදු කර ගැනීම පහසුව තියෙන්නේ. ඉතින් අපි ධර්ම සේවාවන් පුළුල් කරලා සිදු කරන්න නිරන්තරයෙන්ම කල්පනා කරමින් සිටිනවා. ඉදිරියේදී අපිට තියෙන එකම දේ විකුණන්න, බෙදා හරින්න කැමති දෙයක් කරන්න. මට බුදුහාමුදුරන්ගේ දේ, මගේ තාත්තගේ දේ පුතාට විකුණගෙන කන්න පුළුවන්. මට ධර්මයේ විකුණන්න පුළුවන්, මට කුඩු විකුණන්න තහනම්, හා මාළු විකුණන්න තහනම්, මස් විකුණන්න තහනම්, අවිවාහිත හදලා විකුණන්න තහනම්, මේ ධර්මය විකුණන්න පුළුවන්, ගන්න එපා මුදල අගෙයි කියලා හිතෙන අය. ඒ කියන්නේ පොතක් වුණා දුන්නාම රුපියල් 100යි නම් ඔබට රුපියල් 100 වටිනව නම් පොතට වඩා පොත ගන්න එපා. ඒකයි මාර්ගය. ඉතින් ඒ නිසා ධර්ම සේවාව අපි සිද්ධ කරන්න ඕන. අපිට දෙන්න තියෙන දායාදේ මේ එකක්වත් දෙන්නේ ආගම් වෙනස් කරන්නවත් මොකටවත්ද, මේ මිනිස්යාගේ සැනසීම උදා කිරීම සඳහා. අපි දන්නවා අපේ ධර්මයේ අහනවා සියලු ආගම්වල අය, ඒ සියලු දෙනාම නිවෙනවා සියලු ආගම්වලට දර්ශනවලට ගරු කරමින් ජීවිතේ නිවීම හදා ගන්නවා. ඒක ගොඩක් වටිනවා. ඉතින් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරන්නේ ගුණතිලක පවුලේ පින්නතුන් අරමුණු බවට පත්වන්නේ රටවාසී හා ලෝකවාසී අප සෑම දෙනාගේම ජීවිතයට සත්‍ය සතුට අවබෝධය, ජීවිත අවබෝධය සැනසීම උදා කර දීම උදෙසා අපමණ කරුණාවෙන් වෙහෙසෙන අපගේ ගෞරවනීය කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරනවා. සාදු කියලා අපිත් අනුමෝදන් වෙනවා. මම මේ වගේ දේවල් ලිව්වහම මේක පොඩ්ඩක් උඩින් කියලා මග ඇරලා යනවා. ඉතින් මට අද කිව්වා මේක වේටික වෙනවා කියන්න ස්වාමීන් වහන්සේ කියලා. ඒ නිසයි මම මතක් කරේ මං ගැනම මට දේවල් කියන